Téruan Saranai, hemotoma. Susanghita. Nilaba Bhavana Madhyasthanen Adhasak Ketua Arambakarname Sangha Malava Apidamat Satuting Adharambakarana Api Ekti Katabhakarami Hadarami Sahayoging Nikatabendi Indiriya Gaman Kirimai අපේ මේ වැඩසටහන ප්‍රධානම අරමුණ හොඳයි තෙරුවන් සිහිපත් කරමින් අපි මේ වැඩසටහන ආරම්භ කරමු විශේෂයෙන්ම ඇයි අපි මේ වගේ වැඩසටහනක් නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයෙන් ආරම්භ කරේ අපි සාමාන්‍ය සම්ප්‍රදායනුකූල වැඩසටහනකට වඩා වෙනස් වූ වැඩසටහනක් ඔබ වෙත තීරණය කරන්න තීරණය කරේ අපේ කල්යාණ මිත්‍ර නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ අපේ ගුරුතුමා අපේ හැමෝගෙම කල්යාණ මිත්‍රයා උපුල් නිශාන්ත ගමගේ සර්ගේ අදහසක් අනුව අපි තීරණය කරා මේ වැඩසටහනට නිල්ලඹ උපුල් සර්ට අමතරව බාහිර දේශක මහත්මයෙකුව දේශක ස්වාමීන් වහන්සේ නමකට ආරාධනා කිරීමෙන් එයින් මතුවන කරුණු සම්බන්ධයෙන් අපි සාකච්ඡාවක් අරගෙන යා යුතුයි කියලා. එන්නේ අදහස ඇතුව එන්නේ අදහස සාර්ථක කර ගැනීමට අපි මේ වැඩසටහන් මාලාව අද සිට ආරම්භ කරනවා. මාසේ සෑම සෙනසුරාදාවම මාසේ සෑම පළවෙනි සෙනසුරාදාවකම හවස 3:00 මේ වැඩසටහන ඔබට තිරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. වැඩසටහන ආරම්භ කිරීමට පෙර මයිදමත් කැමති නිල්ලඹ භාවනා මධ්‍යස්ථානය වෙනුවෙන් ඔබ සැවම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න. ඒ වගේම තමයි මේ වැඩසටහන අතරමැද ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් අපි මුල් පැය මේ සඳහා සහභාගී වෙන විශේෂ ආරාධිත ස්වාමින් වහන්සේ සමග සහ අපේ ගුරුතුමා සමග සාකච්ඡාවක් හැටියට රැගෙන යමින් අවසාන පැය භාගයේ ඔබට සජීවීව ප්‍රශ්න ඇසීමට අපි අවස්ථාව සලසා දෙනවා. ඒ අතරතුරත් ඔබට පුළුවන් නවීන තාක්ෂණයේ chat box එක හරහා ඔබට කිසියම් ප්‍රශ්නයක් මතුවෙනවා නම් අපිට යොමු කරන්න. හොඳයි. අපි මාතෘකාව බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ මාර්ගෝපදේශකත්. ඇයි අපි මේ මාතෘකාව තෝරගත්තේ? විශේෂම හේතුව තමයි අපි මේ පසු කරමින් සිටින්නේ වෙසක් සමය. අපි හිතුවා වෙසක් සමයට බුදුන් වහන්සේගේ බුදු පියාණන් වහන්සේගේ ගුණ මතක් කරලා ඒ සමහර කරුණු අපේ ජීවිතයට කොහොමද එකතු කරගන්න පුළුවන් එකතු කරගත යුත්තේ කියන ගැන සාකච්ඡාවක් කරන්න. හොඳයි. වැඩිය අතුවා ටිකා ටිප්පණි කතා නොකර මම කෙලින්ම රාජකාරියට බහිනවා. අද අපි විශේෂ ආරාධිත දේශක ස්වාමීන් වහන්සේ ගැන යමක් නොකියාම බෑ. වැලිමඬ උඩුහාවර කියන ඉතාමත් මනරම් ග්‍රාමයේ උපත ලබන ඉතා මේ කුඩා දරුවා කුඩා කාලේ තමන්ගේ නිවස පිහිටලා තියෙන්නේ පන්සලට බොහෝ ළඟින්. නියර දිගේ පන්සලට යන මේ කුඩා දරුවා තීරණය කරනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් විය යුතුයි කියලා. පසු කාලීනව තමන්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත ඇතුව සසුන් ගත වෙන මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ පිරිවෙන් අධ්‍යාපනය අවසන් කළා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරෙනවා. එහෙම නැත්නම් තමන්ගේ උපාධිය හදාරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වැඩම කරනවා. පෙරදෙන විශ්වවිද්‍යාලයේ කලාපීඨයේ තමන්ගේ විෂයවල විශිෂ්ටම ශිෂ්‍යයා හැටියට තමන්ගේ උපාධිය අවසන් කරන ප්‍රථම පන්ති උපාධියකින් තමන්ගේ අධ්‍යාපනය අවසන් කරන මේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයට සම්බන්ධ වෙනවා. දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ අංශ ප්‍රධානි හැටියට සේවය කරන උඩුආවර ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි අපේ ආරාධිත ස්වාමීන් වහන්සේ අද ආචාර්ය උඩුවහවර ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ගැන තවත් යමක් කියනවා නම් ඇයි අපි උන්වහන්සේට ආරාධනා කරේ? උන්වහන්සේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳ ගැඹුරින් හදාරලා ඉතාමත් පැහැදිලි අවබෝධයක් මේ ධර්ම කරුණු ගැන උන්වහන්සේගේ ජීවිතයට එකතු කරගත්ත, එහෙම නැතිනම් ප්‍රායෝගික විඳින ස්වාමීන් වහන්සේ නම. හොඳයි, මම ප්‍රශ්නෙකින්ම වැඩේ ආරම්භ කරන්න. අපි ආනන්ද ස්වාමීන් වහන්සේ, මම කැමති මෙහෙම පොඩි ප්‍රශ්නයක් අහන්න. අපි අද කතා කරන්න යන්නේ මේ බුදුන් වහන්සේගේ මාර්ග උපදේශණය ගැන. මොකද්ද මේ මාර්ගය? මොකද්ද මේ මාර්ගය කියලා අපි හඳුනගන්න.
සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපේ කල්යාණ මිත්‍ර උපුල් මහත්මයා, නිල්ලම්බ භාවනා මධ්‍යස්ථානය, මම දිනපතාම මනසින් කීප වරක්වත් නිල්ලම්බ මේ භාවනා මධ්‍යස්ථානෙට මගේ මනස එවනවා, මනස යනවා. ඒ ගිහිල්ලා මම මේ ඒ ස්ථානයේ වටේ මගේ මනස දවසට අඩුම තරමේ දවසට දෙතුන් වතාවක්වත් මගේ මනස නිල්ලම්බ භාවනා මධ්‍යස්ථානයට යනවා. ගිහිල්ලා මනසින් මම ඔබතුමා, ඒ වගේම මගේ කල්‍යාණ මිත්‍ර ඒ උපුල් මහත්මයාත් එක්ක සමහර වෙලාවට මට මනසින් ගණදිනු කරන්න දිනපතාම මේ මගේ මනසේ හැඟීම් යොමු කරන්න මට අවස්ථාව උදා වෙලා තියෙනවා. සෑම දිනකම වගේ කුමන හේතුවක් නිසා හෝ නිරන්තරයෙන්ම නිල්ලම්බ භාවනා මධ්‍යස්ථානයේ මතකයට නැගිනවා. ඒක මම මේ වෙලාවේ සඳහන් කරන්නේ හේතු කාරණා ගොඩක් ඇතුව. ඒකට ප්‍රධානම හේතුව තමයි ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා කියවන සෑම මොහොතකම මට බොහෝ දුරට මගේ මනස නිල්ලම්බ භාවනා මධ්‍යස්ථානෙට යනවා. නිල්ලම්බ භාවනා මධ්‍යස්ථානෙට යන්න එකම හේතුව මේ බුදුදහම, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රායෝගිකව භාවිතා කිරීම පිළිබඳව මට යම් හැඟීමක් ඇති වෙන හැම අවස්ථාවකදීම නිල්ලම්බ භාවනා මධ්‍යස්ථානෙන් තමයි හිත යන්නේ. ඒක මං හිතන්නේ කුමන හේතුවක් නිසාද කියලා මට කියන්න බැහැ. ඒක මේ වෙලාවේ මේ ශ්‍රාවකයන්ද දැනගන්නට කියන්න කැමැති බොමණිය තමයි. ඒ වගේම අපේ කල්‍යාණ මිත්‍ර හිරත් මහත්මයා සඳහන් කළා මේ ත්‍රිපිටකයේ ගැන ගාක් ගැඹුරු දැනුමක් නැහැ, ටිකයි දන්නේ, ටිකයි තාම ඉගෙනගෙන තියෙන්නේ, තාම ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න ටික ප්‍රායෝගිකව භාවිතා කරන්න උත්සාහ ගන්නවා තාම. ඒ නිසා මේ ඒ වර්ණාව එක පැත්තකින් නියතමානීව බාර ගන්න අතර ටිකක් වැඩි කියලා හිතෙනවා. ඒ ගැන මේ මොකද මම තාමත් ධර්මයේ ඉගෙන ගන්න කෙනෙක්, දහම හොයාගෙන යන කෙනෙක්, මේ මාර්ගයේ ගමන් කරන්න උත්සාහ ගන්න කෙනෙක්. ඒකට අපි වැඩි වෙලා කාල ගන්න නැතුව මේ ටික සඳහන් කරේ ඔබේ දැනුවත් වීම සඳහා. උපුල් මහත්මයා, මට මුලින්ම හම්බෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, මට අදටත් මතකයි විශ්වවිද්‍යාල විහාරයේ භාවනා වැඩසටහන් වලට අපි අඟහරුවාද දිනේ සම්බන්ධ වෙනකොට අපේ ජීවිතයේ හුඟක් වෙනස් කිරීමට බලපාපු එක වැඩසටහනක් තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ සරසව විහාරයේ තුණු ධර්ම සාකච්ඡාව සහ භාවනා වැඩසටහන. මට මතකයි හැමදාමත් වෙලාව අඟහරුවාද 4:05 තිබුණේ, 4:05-6 වගේ වෙන්නේ. ඒක අපි කවදාකවත් වරද්දන්නේ නැහැ. හැම දවසකම සරසව විහාරයට ගිහිල්ලා ඒ වැඩසටහන සම්බන්ධ වෙනවා. ඒ වගේම එහි වර්තමාන විහාරාධිපතින් වහන්සේ, මගේ ගුරු දේවයන් වහන්සේ, ධර්මාචාර්යයන් වහන්සේ, අපේ බමුණුගම සාන්ති විමල හම්බුරෝ මේ වෙලාවේ සිහිපත් කරනවා බෙත් ගෞරවයෙන් යුක්තව. ඒකම ඒ වැඩසටහනට සම්බන්ධ වුණු අපේ කල්‍යාණ මිත්‍ර ගුරුවරයෙක්, එතුමා මගේ ගුරුවරයෙක්, චේතිය විචානාච්ච මහත්මයා මේ වෙනකොට මේ රෝගී තත්ත්වේ නිසා මේ පරිලෝක ගිහිල්ලා තියෙනවා. අපි එතුමා සිහිපත් කරලා එතුමාට පුණ්‍ය අනුමෝදනා කරනවා, ඉවන්සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පසුබිම යටතේ මම මේ සාකච්ඡාවට ප්‍රවේශයක් හැටියට අපේ කල්‍යාණ මිත්‍ර තෙරක් මහත්මයා සඳහන් කරපු විදිහට අද අපේ සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව හැටියට අපි යොදාගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය කියන එක. එතකොට අපි ආරම්භයේදීම පැහැදිලි කරගන්නට ඕන මෙතනදී මාර්ගය කියන්නේ කුමක්ද, උපදේශකත්වය කියන්නේ කුමක්ද කියන එක. එතකොට මේ මාර්ගයේ කුමක්ද, උපදේශකත්වය කියන එක කුමක්ද ඉන්ම නිරවුල්ව වටහා ගත්තට පස්සේ අපිට පුළුවන් ඒ මාර්ගය භාවිතා කරන්න. මේ මාර්ගය භාවිතා කරලා බුදුරජාණන් වහන්සේ අපිට එහි නිස්සාරව හැටියට ඉදිරිපත් කරපු විසුද්ධිය හෝ නිවන කියන ඉලක්කය කරා ගමන් කරන්න. එතකොට මම මගේ ත්‍රිපිටක කියවීම අනුව මාර්ගය කියලා අපි මූලික වශයෙන් හඳුනාගන්නේ, මග්ග කියලා හඳුනාගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. එතකොට අපේ මුල් සූත්‍ර දේශනාවලට ගියාම ඉතා පැහැදිලිවම නිරවුල්වම සඳහන් වෙන වචනේ තමයි මාර්ගයේ හැටියට අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. එතකොට ඒ මාර්ගයේ කුමන ස්වභාවයකින් යුක්තද? ඒ මාර්ගය උබෝ අන්ත අනුපගම්ම මජ්ඣිමා ප්‍රතිපදා. අර අන්ත දෙකෙන්ම බැහැර කරපු මැද මාවතක් තමයි මේ මාර්ගය. ඒ කියන්නේ අත්තිකලමතාන යෝගයේ සහ කාමසුකල්ලිකාන යෝගයේ කියන මේ අන්ත දෙකම බැහැර කරලා තියෙනවා. කාමසුකල්ලිකාන යෝගය මේ හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේ මේ අනරියෝ අනත්ත සංහිතෝ කියලා. එතකොට අත්තිකල මතාන යෝගයේ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා. කාමසුකල්ලිකාන යෝගය හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. කාමසුකල්ලිකාන යෝගයේ වචන පහකින් විස්තර කරනවා. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. එතකොට අත්තිකල මතාන යෝගයේ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා කියනවා. එතකොට මේ දෙක වචන ප්‍රමාණය විස්තර කරන්න භාවිතා කරපු වෙනසක් තියෙනවා. ඒක අපිට මේ වෙලාවේ සාකච්ඡා කිරීම අවශ්‍ය නැහැ. නමුත් අපිට දැනුම සඳහා ඒක අවශ්‍යයි. එතකොට මේ ප්‍රතිපදා දෙකටම මේ අත්තිකල මතාන යෝගය සහ කාමසුකල්ලිකාන යෝගය කියන දෙකටම අදාළ නොවන මාර්ගය තමයි මධුම පිළිවෙත කියලා කියන්නේ. ඒක මජ්ඣිමා ප්‍රතිපදා කියලා. එතකොට මේ මජ්ඣිමා ප්‍රතිපදා මොකද්ද? අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තර්ගතේ මොකද්ද? සීල, සමාධි, ප්‍රඥා, ත්‍රිවිධ ශික්ෂාව. එතකොට මේ ත්‍රිවිධ ශික්ෂාව අපි පුහුණු කරන්නේ මොකටද? අර චතුරාර්ය සත්‍යයේ උගන්නන දුක්ඛ නිරෝධ, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ කාරණා හතරත් එක්ක සම්බන්ධයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ මාර්ගය, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කේන්ද්‍රීය සහ ප්‍රධානතම අරමුණ දුක්ඛ නිරෝධය, දුකින් නිදහස් වීම. එතකොට දුක ඇතිවීමේ හේතුව තමයි පළමු සත්‍ය දෙක යටතේ විස්තර කරන්නේ. දුක්ඛ කියන්නේ මොකද්ද? දුක ඇතිවීමට හේතුව මොකද්ද කියන්නේ. ඊළඟට මේ මාර්ගයේ ඒ වැඩි යුතු ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා විස්තර කරන්නේ. ඒක සීල, සමාධි, ප්‍රඥා කියලා කොටස් තුනකට බෙදෙනවා. එතකොට සීලයෙන් අපගේ සදාචාරයත්, ඒ වගේම සමාධියෙන් අපේ මානසික ඒකාග්‍රතාවයත්, ප්‍රඥාවෙන් විදසුන් නුවණක් කියන මේ තුනම සම්බන්ධයි. එතකොට අධ්‍යාත්මික පෞරුෂය, අපේ පුද්ගල පෞරුෂය ගත්තොත්, අපේ ආධ්‍යාත්මික පෞරුෂය ගත්තොත්, එයින් සීලය මගින් අපේ චර්යාව සකස් කරනවා, සමාධිය මගින් අපේ චිත්ත දියුණු කරන, සිත ඒකාග්‍රතා කරන එක ගෙනියනවා. ඒ වගේම ප්‍රඥාව, විදසුන් නුවණ අප තුල වර්ධනය කරනවා. මේක තමයි මේ මාර්ගය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍රීයම අරමුණ උනේ උන්වහන්සේ අනුරාධ සූත්‍රය, සංයුත්නිකායේ හතරවෙනි කාණ්ඩේ අනුරාධ සූත්‍රය පැහැදිලි කරන්නේ මේ පුබ්බේ චාහං අනුරාධ ඒතරහිච දුක්ඛංචේව පඤ්ඤපේමි දුක්ඛස්සච නිරෝධං. ඒ කියන්නේ අනුරාධ කියන හඳුරන්නේ කියන්නේ අනුරාධ මම දැනුත් දුකම ගැන කතා කරන්නේ. ඒ වගේම මේ පෙරත් මම දුකම ගැනයි කතා කරේ. ඒක බුදුජානන් වහන්සේගේ ඉගැන්වීම දුක පිළිබඳ ගැටලුව निराකරණය කිරීම. එතකොට සමස්ත බුදුදහමේම කේන්ද්‍රීය අරමුණ දුක පිළිබඳ ගැටලුවට පිළිතුරක් ලබා දෙනවා. එතකොට ඒ පිළිතුර සඳහා තමයි මේ මාර්ගයේ ඉදිරිපත් කළා තියෙන්නේ.
right මම හිතන්නේ උන්වහන්සේ ඉතාමත් සංක්ෂිප්තයෙන් බොහෝ ගැඹුරු ධර්මයක් අප වෙතට කියලා
දුන්නා.
දැන් ඔබ වහන්සේ ත්‍රිපිටකය ගැන බොහෝ හදාරලා තියෙනවා. ඒ නිසාම තමයි අපිට මේ ධර්මයේ මෙතරම් පහසෙන් ජීර්ණය වෙන විදිහට අපිට කියලා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබ වහන්සේ කිව්ව අත්තම ඉලමතානියෝගේ සාකාම සුකල්ලිකානියෝගදී අතරමැද මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා තමයි මේ නිවන සඳහා මේ සුද්ධි මාර්ගය සඳහා ආයතු වෙන්නේ කියලා. ඉතින් මම තවදුරටත් මේ ගැන යමක් ඔබ වහන්සේගෙන් අහන්න කැමතියි. දැන් මේ ගමන් මාර්ගයේ මේ ගමන අපිට කොහොමද යන්න කියලා බුදුන් වහන්සේ අපිට දේශනා කරේ. කොහොමද අපි මොනවද අපි කළ යුත්තේ මේ ගමන සඳහා? මොනවද අපේ ජීවිතේ වෙනස් කරගත යුත්තේ? උන්වහන්සේ මොනවද අපිට දේශනා කරේ? කොහොමද මේ ගමනට සූදානම් වෙන්න ඕනේ?
ඔව්. දැන් මේ මාර්ගයේ අවසානය මොකක්ද කියලා අපි තේරුම් ගන්නට ඕන. මාර්ගයේ අවසානය තමයි ඒසේව මග්ගෝ නත්තඤ්ඤෝ දස්සනස්ස විසුද්ධිය. මම ආරාධනා කරනවා මේ ශ්‍රාවකයන්ට, අපේ ශ්‍රාවක වින්නතුන්ද, ඔබට පස්සේ වෙලාවක මේ සාකච්ඡාවෙන් අනතුරුව විවේකීව ඉන්න වෙලාවක ධම්මපද පාළිය ධම්මපදයේ මග්ග වර්ගයේ කියවන මග්ග වර්ගයේ තියෙන ගාථා ටික ඔක්කොම මේ මාර්ගයේ මොකද්ද කියලා පැහැදිලි කරනවා. ධම්මපදයේ මග්ග වර්ගයේ. මේ මග්ග වර්ගයේ මේ මාර්ගයේ ඒසේව මග්ගෝ නත්තඤ්ඤෝ දස්සනස්ස විසුද්ධිය. මේ විසුද්ධිය තමයි මේ මාර්ගයේ නිෂ්ඨාව. එතකොට මම මේ සාකච්ඡාවට ඒකම ඒ කොටස විතරක්ම ගත්තේ සාකච්ඡා කරන්න පහසු නිසා ධම්මපදයේ මග්ග වර්ගයේ. මේ ධම්මපදයේ මග්ග වර්ගයේ මේ මාර්ගය අපි වැඩි යුත්තේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ ඉතාම සංක්ෂිප්තව සහ ඉතා පැහැදිලිව නිරවුල්ව විස්තර කරලා තියෙනවා. මම හිතනවා ඒක ධම්මපදයේ හුඟක් අපි විතර භාවිතා කරන කොටසක් නෙවෙයි, හැම කෙනාගේම අත්පොත හැටියට තියාගන්න එකක්. ඒකට මේ ධම්මපදයේ මේ මග්ගවග්ගයේ හොඳට කියවනකොට අපිට නිරවුල් කරගන්න පුළුවන් මේක මොකටද කියලා. මේ මාර්ගය කොහොමද අපි වැඩි යුත්තේ කියලා. ඒ පළවෙනි ගාථාවල තියෙන අර්ථය මම එකින් එකට යන්නේ නැහැ. සමස්තයක් විදිහට ගත්තොත් එහෙම මේ ගාථාවල විස්තර කරන එක කාරණයක් තමයි සමත සහ විපස්සනා වැඩි. මේක ගැන මම හිතන්නේ මට වැඩි හොඳට විස්තර කරලා දෙන්න පුළුවන් නේ අපේ කල්‍යාණ මිත්‍ර ගුරුතුමාට, ඒ කියන්නේ උල් මහත්මයාට. මොකද ප්‍රායෝගිකව මට වඩා හුඟක් ඒ අභ්‍යාසය යෙදෙන නිසා. එතන මේ සමත සහ විපස්සනා, ඒකට කියන්නේ ජහයිනෝ කියලා. එතකොට මේ ජහයිනෝ කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ මේ භාවනාව සම්බන්ධ. එතකොට මේ සමතෙන් කරන්නේ චිත්ත ඒකාග්‍රතාවේ වර්ධනය කරනවා, විපස්සනාවෙන් ප්‍රඥාව වර්ධනය කරනවා. එතකොට මේක එක අභ්‍යාසයක් අපේ මේ මාර්ගය. දෙවෙනි එක තමයි විපස්සනාවට අදාළව සියලු සංස්කාර ධර්ම අනිත්‍ය දුක්ඛ වශයෙන් දකින එක. ඒ වගේම එහි දක්වනව ගාථා තුන්වෙනි ගාථා, ඒක ඊළඟ ගාථාව සියලු ධර්ම අනාත්ම වශයෙන් දැකීම. මෙන්න මෙතන ටිකක් දාර්ශනිකයි. සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ ධම්මා අනාත්තා. ඒකට සංඛාරා අනිච්ච කියලා දකින්න, අනිච්චා දුක්ඛ කියලා දකින්න, සබ්බේ ධම්මා අනාත්තා කියලා. මෙන්න ධම්මා කිව්වම මේක මනස කියන ඉන්ද්‍රියට සම්බන්ධ කාරණා. ඒකට ධම්ම සහ මනසට ගෝචර වෙන්නේ ධම්ම. හැබැයි මනස පිළිබඳ විග්‍රහ කරන බොහෝ අවස්ථාවලදී මනසට පුළුවන් අනිකුත් ඉන්ද්‍රියන්ගේ කාර්යනොත් සිද්ධ කරන්න. ඒකට කියනවා මනෝ පටිසරණ කියලා. අපි එච්චර දුරට යන්න අවශ්‍ය නැහැ. එතකොට මේ දෙවැනි කාරණයෙන් කියන්නේ මේ තිලක්ෂණය පිළිබඳ අවබෝධය. තිලක්ෂණය තමන්ගේ අත්දැකීමක් බවට පත් කරගන්න. ඊළඟට තුන්වෙනි කාරණය තමයි අලස නොවි උත්සාහවත් වීම. උත්තාන වීරිය පඤ්ඤාය මග්ගෝ අලසෝ නවිද්දති කියලා ඒ ගාථා පිළිහිම තියෙනවා. අලසයාට මේ මාර්ගයේ යන්නේ විවෘත වෙන්නේ නැහැ, අවබෝධ වෙන්නේ. ඊළඟ එක තමයි සීලයට කෙලින්ම සම්බන්ධ කරන තිදොර සංවර කරගෙන. ඒතෝ තයෝ කම්මපතෝ විසෝදේ. මේ කම්මපත කිව්වම කර්ම නිස්පත්තියට අදාළ වෙන කාරණා තමයි මෙතන තියෙන්නේ. එතන මේ සිතකය වචන යන තුන්දර අපිට උපකාරී වෙනවා කර්ම නිස්පත්තිය සඳහා. එතකොට චේතනාම් භික්කවේ කම්මං වදාමි චේතයිස්වා කායේන වාචා මනසා කම්මං කරෝති කියන නිර්වචනයට ගියාම මේ කාරණේ පැහැදිලි වෙනවා. ඊළඟ කාරණේ තමයි භාවනා විදසුන්වන ලැබීමේ ඒකායන මාර්ගයේ ඒකායන පිළිවෙත බව දැනගෙන භාවනාවේ නිරත වීම. දැන් යෝගීන් විතර ආදර්ශ පාඨයක් ඇටියට මේ නිතර ගායනා කර නිතර සජායකමයි යෝගාවේ ජායති බූරි අයෝගා බූරි සංකයෝ. යෝගා භාවනා කිරීමෙන් බූරි ජායති ප්‍රඥාව වැඩෙනවා, අයෝගා භාවනාවේ නිරත නොවීමෙන් ප්‍රඥාව පරිහානියටපත් වෙනවා. ඒක දැනගන්න ඕන අපි. ඊළඟ කාරණේ තමයි කෙලස් වනේ විනාශ කිරීම. වනං චින්දත මාරුක්කං, ඒකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ කෙලස් වනේ විනාශ කරන්න කියනවා, ගස් කපන්න එපා කියලා කියනවා. අද පරිසර දිනේ ලෝක පරිසර දිනේ එදන උන්වහන්සේ කියන්නේ මේ කෙලස් වනේ විඳින්න ගස් කපන්න එපා. මේ කෙලස් වනේ කියලා කියන්නේ මේ අපේ ආසව කිලේස උපක්ඛිලේස අනුසය ආදී වශයෙන් විවිධ නම් යටතේ විස්තර කරන අර වීතික්කම අනුසය වීතික්කම අනුසය පරියුත්තාන වීතික්කම කියලා කියන අවස්ථාත්‍රයේ ක්‍රියාත්මක වෙන මේ කෙලස් ධර්ම. ඊළඟ කාරණේ තමයි ආත්ම ස්නේහය පංචකාම ලෝකයට ඇති බැඳීම ක්‍රමයෙන් ඉවත් කිරීම. අන්තිමේක තමයි නිබ්බාන මාර්ගයේ පිරිසුදු කිරීම. මේ නිබ්බාන මාර්ගයේ අපි පිරිසුදු කරගෙන යන්න ඕන ඉස්සරහට. නිබ්බාන ගමනක් මග්ගං කිප්පමේ විසෝදි වහා පිරිසුදු කරන්න. මේ නිවන් මඟ කෙලෙස් වලින් ඒ කෙලෙස් මේ වර්තමාන ජීවිතයේ වගේම සංසාරික වශයෙන් මේ එකතු වෙච්ච කෙලෙස් නිසා මේ මාර්ගයේ වැහිලා තියෙන එක නිසා මේක අතුගාලා පිරිසුදු කරගන්න ඕනේ. ඉස්සෙල්ලා අතුගාගෙන පිරිසුදු කරගෙන යන්නේ ඉස්සරහට. පිරිසුදු කරන්නේ මෙතන මනස. මනසේ මේ ප්‍රඥාව නිවන අවදි කරගන්න යන ගමන. දැන් මේ විස්තර ටිකක් බරවැඩි වගේ කියලා හිතෙනවා නම් මම තවත් සරල කරලා කියන්න පුළුවන්. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා වර්ධනය කිරීම. එතකොට සීලයට අදාළ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව පැත්තෙන් අපේ ජීවිතය හැඩගස්ව ගන්න එක. භාවනාව ගැන අපිට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. දැනටමත් මේ අත්දැකීම අපි සෑහෙන්න ලබලා තියෙන නිසා සති සමාධි මට්ටමින් අපි සමතේ දිනු කරනවා, විපස්සනාම දිනු කරනවා. මුළු බුදුදහමේම බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිර්වාණගාමී ප්‍රතිපදාව කියලා අපි හඳුනාගන්නේ ඔය කියන සීල සමාධි ප්‍රඥා. ඔය ටික වර්ධනය කිරීම තමයි නිර්වාණගාමී ප්‍රතිපදාව පුහුණු කරනවා කියලා කියන්නේ.
නැයි අවසාන වශයෙන් උන්වහන්සේ දේශනා කරේ සීල සමාධි ප්‍රඥා වැඩිම තුලින් මේ අපි මේ ගමන යන්න පුළුවන් කියලා. හැබැයි අපිට පොඩි අඩුවක් ඉතුරු කරා එතන. මම කැමති දැන් අපේ උපුල් සර් වෙතට යමු වෙන්න. උන්වහන්සේ දේශනා කරා මේ සමතේ සහ විපස්සනා වැඩිම ගැන බොහෝ ප්‍රායෝගික අත්දැකීම් තියෙන අපේ කල්යාණ මිත්‍ර උපුල් සර්ට කියලා. මම කැමති සර්ගෙන් මේ සඳහා සර්ගේ අදහස් ඉදිරිපත් කිරීම සහ විශේෂයෙන්ම එක ශ්‍රාවකයෙක් අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඇයි මෙම මාර්ගයේ දුක නැති කරගැනීමේ මාර්ගය ලෙස මිස සැනසීම ලබන මාර්ගය ලෙස නම් කරේ නැත්තේ? මේ ප්‍රශ්න දෙකටම උත්තර අපි සර්ගෙන් මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක නම් ප්‍රශ්නයක් නෙවෙයි, පැහැදිලි කිරීමක්. ඒ දෙකම සර්ට එකතු කරන්න පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරෙත්.
සද්ධාවේ සතුට සහ සැනසිල්ල සහිත සුබ සන්ධ්‍යාවක් සැමටම. කල්‍යාණ මිත්‍ර වෛද්‍යතුමනි, ඔබතුමාගේ අවසරයේ පරිදි අපේ ගෞරවනීය ආන්දරන් වහන්සේට නමස්කාර කරමින් ඔබ වහන්සේ මේ සාකච්ඡාවට වැඩම කරවීම අපිට ලොකු ගෞරවයක්, ලොකු ආශිර්වාදයක්. ඒ වගේම මේ මග වඩා ධර්මානුකූලව පැහැදිලි කරගන්නට ලැබෙන ලොකු භාග්‍යයක් අවස්ථාවක්. ඉතින් ඒ කියන්නේ ඔබ වහන්සේට නැවතත් නමස්කාර කරමින් ඔබ වහන්සේ මේ බොහොම වැදගත් කාරණා කිහිපයක් ඉතාම මේ දහමේ හරස්කඩ වගේ කාරණා රාශියක් සංක්ෂිප්ත කරලා ඒ මුල් ප්‍රශ්න දෙකට පිළිතුරු දුන්නා. දැන් බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක්, ශාස්ත්‍රවරයෙක්, ඉතර තවත් ගුරුවරු ඉන්නවා. ඒ ගුරුවරුන් දිහා බලනකොට ගුරුවරුන් වර්ග දෙකක් අපිට පැහැදිලිව දකින්න පුළුවන්. එක ගුරු දේශක ශාස්ත්‍ර පිරිසක් වැඩිපුරම කතා කරන්නේ මේ අපේ වෛද්‍යතුමත් මත කරපු කාරණේ, මේ අර ශ්‍රාවකෙක් ඇසූ ප්‍රශ්නේ, මේ දුක පිළිබඳව, මේ ප්‍රශ්නය පිළිබඳ ලෙඩේ ගැන හරියට කතා කරනවා. මේ තියෙන ප්‍රශ්නේ, අපිට තියෙන දුක, අපිට තියෙන ගැටලු, ජීවිතයේ තියෙන අරුබුද, මේ ලෝකයේ තියෙන සංකීර්ණ බව, දැන් මේ ගැන බහුල වශයෙන් නැත්තම් වැඩි වශයෙන් නැත්තම් ඒ ටික විතරක් කතා කරන දේශකයන්, උපදේශකවරු, ගුරුවරු, ශාස්ත්‍රවරු ඉන්නවා. ඉතින් එහෙම ශාස්ත්‍රවරයෙක්ගේ, දේශකයෙකුගේ, උපදේශකවරයෙකුගේ ඒ දේශනා වලට ඇහුම්කන් දෙනකොට අපිට ඇතිවෙන ලොකු කලකිරීමක් මේ අපි ගැන, ජීවිතය ගැන, ලෝකය ගැන, මේ විශ්වය ගැන, මේ හැම දෙයක් ගැනම. මොකද මේක කෙලවරක් නැති ප්‍රශ්න. මේ ප්‍රශ්න ගැනම කතා කරන්න පුළුවන්. ඊළඟට තවත් ගුරුවරුන්, උපදේශකවරු, ශාස්ත්‍රවරු ඉන්නවා. මේ ප්‍රශ්න निराකරණය කරගත්තාම ලැබෙන ඒ සුවය, නිවීම, මෝක්ෂය, විසුද්ධිය, විමුක්තිය, සැනසිල්ල ගැන කතා කරනවා. එහි දිග පළල ගැන, එහිදී තියෙන ආස්වාදය ගැන කතා කරනවා. එතකොට මේ ගුරුවරුන් දෙපිරිසක් ඉන්නවා. එක පිරිසක් ලෙඩේ ගැන කතා කරනවා, තව පිරිසක් නිරෝගී සුවය ගැන කතා කරනවා. දැන් මේ පසුබිමේ අපි බුදුරජාණන් වහන්සේගේ මාර්ගෝපදේශණය ගැන බැලුවොත් උන්වහන්සේ දුක ගැන ටිකක් කතා කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා ටිකයි. නිවන ගැන ඊටත් අඩුවෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. මගේ දැනුම අනුව මේ බොහෝ විට ඔබ වහන්සේ මෙහි අඩුපාඩු පස්සේ පැහැදිලි කරලා දෙන්න. එතකොට දුක ගැන ටිකක් දේශනා කරලා තියෙනවා, පැහැදිලි කරලා තියෙනවා. උන්වහන්සේගේ සමස්ත දේශනා ටිකම ගත්තාම, ඒ මුළු 84,000 ධර්මස්කන්ධයම ගත්තාම මේ ප්‍රශ්නය පිළිබඳව ටිකක් දේශනා කරලා, පැහැදිලි කරලා, විවරණය කරලා තියෙනවා. ඊළඟට මේ ප්‍රශ්නේ විසඳීම, දුක්ඛ නිරෝධය ගැන, නිවීම ගැන, ඊටත් අඩුවෙන් තමයි මේ නිවනේ ස්වභාවය ගැන කතා කරලා තියෙන්නේ. කතා නොකර හිටියේ නැහැ, දේශනා නොකර ඉඳලා නැහැ. මේක හරි ඒතං සන්තං ඒතං පනීතං, මේක හරි ප්‍රනීතයි, හරි සාන්තයි, ඒ හරි සැපයි කියන ඒ විස්තරයේ විවිධාකාරයෙන් අපිට දහමේ මුණ ගැහෙනවා. හැබැයි ඒ මොක්ෂය ගැන දුකටත් වැඩි අඩුවෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. ඒතර ලෙඩේ ගැන ටිකක් කතා කරලා තියෙනවා. ලෙඩේ සනීප වුණාම දැනෙන ඒ සැනසිල්ල ගැන ඊටත් අඩුවෙන්. හැබැයි වැඩියෙන්ම කතා කරලා තියෙන්නේ බෙහෙත ගැන. මොකද අමාරුම දේ ඒක තමයි. මේ ලෙඩේ කොහොමද සනීප කරගන්නේ කියන එක. ලෙඩේ ගැන කතා කරන එක ලේසි. ලෙඩේ සනීප වුණාම ලැබෙන සුවය ගැන කතා කරන්නත් ලේසි. හැබැයි දුෂ්කරම කාර්යය තමයි බුදුරජාණන් වහන්සේ කළේ. සියලුම ශාස්ත්‍රූන් වහන්සේලා අතර අතිශයින්ම දුෂ්කරම කාර්යය තමයි කොහොමද මේ ලෙඩේ නැවත ඇති නොවන විදිහට සනීප කරගන්න. ඉතින් මේ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ මාර්ගෝපදේශකයන් වහන්සේ කෙනෙක් විදිහට අපි හැමදාම ගරු කරන්නේ, අනුගමනය කරන්නේ. දැන් මේ අර ශ්‍රාවකේ ඇසූ ප්‍රශ්නය, මේ ඇයි මේ දුක නැති කිරීම කියලා කියන්නේ ඒ වෙනුවට මේ සතුට සැනසෙල් කියලා නොකියන්නේ? මේ දුක්ඛ කියන දුක් නිරෝධය දුක්ඛ කියන වචනෙන් අපි සරල දුක කියන අදහස නෙමෙයි ගන්නෙ. ඉතින් ඒක අපි හොඳට පැහැදිලි කරගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් දුකයි කියන අදහස ඇතුලේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් තියෙනවා සැප කියලා. දැන් මේ දවස්වල හොඳටම වහිනවා සීතලයි, ඒක දුකයි. එතකොට වහින්න පායනවා නම් සැපයි. ඒතර මේ මගේ අපි සැප දුක කියලා ප්‍රතිවිරුද්ධ ස්වභාවයන් දෙකක් ජීවිතේ හදාගෙන අර අටලෝ දහමෙත් පෙන්නන විදිහට අපි එක පැත්තකට සැපයි කියනවා, අනිත් පැත්තට දුකයි කියනවා. හැබැයි දැන් මේ බුදුදහමේ දුක්ඛ කියන අදහස ගත්තාම මේ දෙකම දුකයි කියන අදහස තමයි කියන්නේ. මේ දෙකේම ප්‍රශ්න තියෙනවා. මේ දෙකේම ඉවරයක් නැහැ. මේ දෙකෙන්ම කවුරුවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ සෑහීමකටපත් නොවීම කියන ඒ අත්දැකීමට තමයි මට තේරෙන විදිහට දුක්ඛ කියලා දහමේ කියන්නේ. එතකොට මේ අපි සෑහීමකටපත් වෙන්නේ නැත්තේ නොසන්සිඳෙන පිපාසයක් ආධ්‍යාත්මයේ තියෙන නිසා. අපේ ඇතුළත ගැඹුරුම පතුලේ නොසන්සිඳෙන පිපාසයක් තියෙනවා. ඒක කායික පිපාසයක් නෙමෙයි, මානසික ආධ්‍යාත්මික අභ්‍යන්තරගත වෙච්ච පිපාසයක්. ඒක తాවකාලික වශයෙන් මොනවහරි කරාම යටපත් වෙනවා. හැබැයි ආයෙ තව ටිකකින් තව දෙයක් ඉල්ලනවා. ඒ දේ දුන්නාම හරි කියනවා, ආයෙ තව ටිකකින් තවත් දෙයක් ඉල්ලනවා. ඉතින් මේ අන්න ඒ ගැඹුරට ගිහිල්ලා ඒ නොසන්සිඳෙන ඇතුළත පිපාසාව සම්පූර්ණයෙන්ම සමනය වුණහම නැවත දුක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතකොට අන්නේ ප්‍රශ්නයක් නැති ස්වභාවය ඕනනම් සැපයි කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැන් ඒ ලෙඩේ නැහැ කියන්නත් පුළුවන්. සැපයි කිව්වහම මොකටද සැප කියන ප්‍රශ්නේ අහනවා. දැන් සතුටින් ඉන්නේ කොහොමද කියලා ඇහුවොත් සතුටින්ද? ඔව්. ඉතින් මොකටද සතුටු උනේ කියලා අහනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රශ්නේ දේවතාවෙක් අහනවා, ඔබ වහන්සේ මේ සතුටින්ද ඉන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මොනව ලැබුණටද? එතකොට ඒ දේවතාව හිතනවා එහෙනම් මේ දුකින් වෙන්න ඇති ඇත්තේ ඔබ වහන්සේ දුක්ෙන්ද ඉන්නේ? ඉතින් මොනව නොලැබුණාටද? අන්න එතනදී ඒ දේවතාව කියනවා පළවෙනි වතාවට මේ ලැබීම් නොලැබීම් සතුටු වීම අසතුටු වීම දෙකෙන්ම නිදහස් වෙච්ච කෙනෙක් මම දැක්කා කියලා. ඉතින් මේ තමා මේ දෙකෙන්ම එතර වීම තමා සැබෑම සැනසිල්ල.
හොඳයි, මම ශ්‍රාවකයෙක් වුණා වගේ දැනුණා සංවේදිකයකට වැඩිය. ඒ සැනසිල්ල හොයාගෙන යන ගමනේ අපිට ඔබතුමා වගේම අපේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ වගේ කල්‍යාණ මිත්‍රයන් අපේ ජීවිතයට බොහොම ආලෝකයක් ගෙන දෙනවා. මම නැවතත් අපේ ආනන්ද හාමුදුරුවෝ දෙසට හැරෙනවා. දැන් අපි දන්නවා මාර්ගෝපදේශණය ගැන. දැන් මාර්ගෝපදේශණය කියන විෂය ලංකාවේ දැන් බොහොම ජනප්‍රිය විෂයක්. එහෙම නැත්නම් කවුන්සලින් උපදේශණය. දැන් මම දැනගන්න කැමති අපේ ස්වාමීන් වහන්සේගෙන් දැන් මාර්ගෝපදේශණය නැත්නම් උපදේශණය ලබා දෙන බොහෝ පුද්ගලයන් මේ උපදේශ දෙනවා, උපදේශණය දෙනවා. හැබැයි ඒ පාරේ නොයාමින් තමයි උපදෙස් දෙන්නේ. බුදු පියාණන් වහන්සේගේ විශේෂත්වය එහෙම නෙවෙයි. සුවිශේෂී පුද්ගලයෙක්, අතිශය විශිෂ්ට පෞරුෂත්වයක් තිබපු පුද්ගලයෙක්. ඒ නිසා මම කැමති මේ බුදු පියාණන් වහන්සේගේ බුදුන් වහන්සේගේ විශේෂත්වය මොකද්ද මාර්ග උපදේශණය සම්බන්ධයෙන්? එහෙම නැත්නම් මොනවාද උන්වහන්සේගේ තිබ්බ විශේෂ ගතිගුණ මේ සම්බන්ධයෙන්?
මේ උපල් මහත්මයා කිව කාරණේට මම එකට තවත් දෙයක් එකතු කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම මේ සඳහා වැඩියෙන් විස්තර කරලා තියෙන්නේ මේ මාර්ගය. මාර්ගය කොහොමද ක්‍රියාත්මක වැඩිය යුත්තේ කියන එක. කියන්නේ අර රෝගේ සූපත් කරගන්නේ කොහොමද කියන එක තමයි වැඩියෙන් විස්තර කරලා තියෙන්නේ. දැන් චතුරාර්ය සත්‍යය ආර්ය අෂ්ටාංගික මාර්ගය දෙකට සම්බන්ධ කරලා බලනකොට ඉතා පැහැදිලි. මේ මාර්ගය තමයි නිරෝගී වෙන පාවත පිළිබඳවයි ඉතාම වැඩියෙන් විස්තර කරලා තියෙන්නේ. ඒක සමස්ත බුදු දහමෙම තියෙන විශිෂ්ටම ලක්ෂණයක්. අර ඒක පැහැදිලි කාරණයක්. ඊළඟට මගෙන් අහපු ඊළඟ කාරණේ දැන් බුදුරජාණන් වහන්සේ අර මාර්ගය ගැන සඳහන් කරනකොට මේ ඒ මග්ග වර්ගයේ ධම්මපදයේ පැහැදිලිවම සඳහන් කරනවා තුම්මේ කිච්ඡං ආතප්පං ඔබ තමයි උත්සාහ කළ යුත්තේ. ඒතකොට ඔබයි අක්කාතාරෝ තථාගතා බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්වන කෙනා මාර්ගය කියලා දෙන කෙනා. බුදුරජාණන් වහන්සේ මාර්ගය කැඳවාගෙන යන කෙනෙක් නෙවෙයි. නැත්තම් අපි තවත් සරල කරලා කියනවා නම් ගැලවුම් කාර්යයක් නෙමෙයි. අපිව ගොඩ ගන්න කෙනෙක් නෙමෙයි. එතකොට දැන් අන්න ඒ ඒක පැහැදිලි කරගත්තම බුදුරජාණන් වහන්සේ මගේ මාර්ගෝපදේශකත්වයේ මොකද්ද කියලා පැහැදිලි කරගන්න පුළුවන්. දැන් මේ මාර්ගෝපදේශකත්වයේ කියන එක ගත්තම ටිකක් හරි සංකීර්ණයි. මොකද වර්තමානයේ මේ විවිධ මාර්ගෝපදේශකයෝ ඉන්නවනේ. ඒ කියන්නේ අර අට කතාවල කියන බුද්ධ කෝලහලයේ වගේ. ඉතින් එතකොට දැන් මේ මාර්ගය ගැන කියන අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒ අය විවිධ විෂයන් යටතේ මාර්ගය කියලා දෙනවා. එතකොට දැන් අපි බුදුරජාණන් වහන්සේ ළඟට අපේ ප්‍රශ්නේ අරගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ගැන අපි සඳහන් කරනකොට උන්වහන්සේ මාර්ගය ගැන මග්ගකායි කියලා කියනවා. මාර්ගය කියන්නේ කියන එතකොට අක්කාතාරෝ තථාගත බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්වන කෙනෙක්. මග්ග විදෝ කියන වචනයක් යොදලා කියන මාර්ගය දන්න කෙනෙක්. මග්ග කෝවිද මාර්ගය ගැන දක්ෂය කියලා. එතකොට මාර්ගය මනමින් අවබෝධ කරගෙන දේශනා කරන උත්තමයන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන ඉතාම පැහැදිලි මේ නිර්වචනයක් ඉදිරිපත් වෙනවා මජ්ක්‍ධිම නිකායක සූත්‍රයක. මේ බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. සන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති. තින්නෝකෝ භගවා තරණාය ධම්මං දේසේති. පරිනිබ්බුතෝසෝකෝ භගවා පරිනිබ්බායනාය ධම්මං දේසේති. දැන් මෙතන තමයි අර මාර්ගෝපදේශකත්වයේ අපිට ඉතාම පැහැදිලිව දකින්න. බුද්ධෝ බුදුරජාණන් වහන්සේ ඒ ධර්මය අවබෝධ කරගෙන බෝධාය ධම්මං දේසේති. අවබෝධ කරගෙන අනිත් අයට අවබෝධ කර ගැනීමට මඟ පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ දමණය වෙලා අනිත් අයට දමණය වීම සඳහා මඟ පෙන්වනවා. සාන්ත බවට පැමිණිලා අනිත් අයට සාන්ත වීම සඳහා සමනය වීම සඳහා නිමීම සඳහා ධර්මයේ දේශනා කරනවා. තරණය කළ තින්නෝ සසරින් එතර වෙලා අනිත් අයට එතර වීමට මඟ පෙන්වනවා. පිරිනිවීමට පත් වෙලා මේ කෙලෙස් පරිනිබ්බාණයට පත් වෙලා පිරිනිවීමට මඟ පෙන්වනවා. එන්න මේක තමයි විශේෂත්වය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සාකල්ලියෙන්ම අපිට මඟ පෙන්වන්නේ උන්වහන්සේ මේ මාර්ගයේ ගමන් කරලා ඒක අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන එහි ප්‍රතිපද සියල්ල සාකල්ලියෙන්ම ඉඳලා අපිට මාර්ගය පෙන්වනවා. දැන් අර ඒරත්මාත්මය සඳහන් කරපු විදිහට උඟක් අය ඒ මාර්ගය අවබෝධ කරගෙන නෙමෙයි අනිත් අයට කියන්නේ. ඒක අත්දැකීමක් කරගෙන. බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය මේකයි. එතකොට අපිට ඒ බුදුරජාණන් වහන්සේගේ මාර්ග උපදේශකත්වය පිළිබඳව අවමාරේනෝක තරම්වත් සැකයක් ඇති වෙන්නේ නැහැ. ඒ උන්වහන්සේ මේ මාර්ගය හොඳින් අවබෝධ කරගෙනයි අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ අපිට කියලා දෙන්නේ. ඒ වගේ නිසා බුදුරජාණන් වහන්සේගේ මාර්ග උපදේශකත්වය සාකල්ලියෙන්ම අර්ථවත් පරිපූර්ණයි. එතකොට මේ මාර්ග උපදේශකත්වය යටතේ උන්වහන්සේ සමීපයට එන්න මේ කවර කෙනෙකුට වුණත් ඒ මාර්ගයේ සාක්ෂාත් කිරීමට අවශ්‍ය කරන දැනුම ඒ වගේම කුසලතාව සහ අවබෝධය ලබා ගැනීම හැකියාව තියෙනවා. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ සාකල්ලියෙන්ම අපගේ මාර්ගෝපදේශකයාණන් වහන්සේ. එතකොට ඒක සූත්‍ර දේශනාවල ඒ මාර්ගෝපදේශකත්වය විවිධ අයුරින් විස්තර කරලා තියෙනවා. ඒක නිවනට මාර්ගයේ පෙන්වීමට අමතරව සාමාන්‍ය කෙනෙකුගේ එදිනදා ජීවිතය සාර්ථක කර ගැනීමටත් මාර්ගෝපදේශකත්වය කියන්නේ දිනදා සරල කාරණා බව. උන්වහන්සේ මාර්ගෝපදේශක. දැන් උදාහරණයක් විදිහට කොසල් රජුරුවන්නේ. කොසල් රජුරුව මේ ගොඩාක් ආහාර ගස්ස කෙනෙක්. එතකොට උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය එතන. ඒ වගේ අර අපේ සාමාන්‍ය කාරණාවට උන්වහන්සේගේ මඟ පෙන්වීම උපදේශකත්වය ලැබිලා
තියෙනවා. අය බොහොම පිසිද වෙනවා උන්වහන්සේ ඔබ වහන්සේ දේශනා කරන විදිහට මේ පාර තියෙනවා පාර හොයලා දීලා තියෙනවා ඒ වගේම උන්වහන්සේ පාරේ ගමන් කළා තමයි අපිට මාර්ගයේ සඳහා උපදෙස් ලබා දීම කරලා දීලා තියෙන්නේ. හොඳයි මම කැමති නැවතත් උපුල් සර් දිසාවට හැරෙන්න. දැන් මේ ධර්මයේ උන්වහන්සේ අපිට දේශනා කරපු ධර්මය අපි ගිහියන් හැටියට නිවසේ ගත කරන විට දැන් උදාහරණයක් හැටියට මේ කාලේ අපි බොහොම අධික පීඩනයකට ලක් වෙලා ජීවත් වෙන කණ්ඩායමක් බවට පත් වෙලා තියෙනවා මේ කොරෝනා සංගතිය නිසා. මේක ලෝකෙ හැමතැනම පොදු කාරණයක්. මම කැමැති අපි වුල්සර්ගෙන් අහන්න මේ දැනුම උන්වහන්සේ ලබා දුන්න දැනුම පාවිච්චි කරලා මේ වගේ කාලයකදී කොහොමද අපි අපේ ජීවිතේ වෙනස් කරගන්නේ මොනවද අපි ගතිගුණ වශයෙන් අලුතින් එකද කරගතිය යුතු જાති ඉගෙන ගත යුතු જાති.
හොඳයි මේ කල්යාණ මිත්‍රවරුනි බුදුරජාණන් වහන්සේ මේ වෛද්‍යවරයෙක් කියන කාරණේ අපි අහලා තියෙනවා. ඉතින් අපි හඳුරන වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කළා මේ ලෙඩට බෙහෙත් මේ සාංශාරික රෝගයට බෙහෙත තමයි දහම. ඉතින් බෙහෙත අපිට හොයලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් මේ ඒ වගේම අපි හඳුරන වහන්සේ අවධාරණය කළා බුදුරජාණන් වහන්සේ කියන්නේ අපිව මේ සුව කරන හාස්කම් පෙන්නන ශාස්ත්‍රඥ වහන්සේ නමක් නෙමේ. අපේ අතට බෙහෙත දීලා මෙන්න බෙහෙත මේක බොන්න. ඒතර බෙහෙත බීම අපේ අතේ තියෙන දෙයක්. පොවන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. නිසා තමයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ වදාළේ මේ ගැලුම් කාරයක් නොවේ කියන කාරය. දැන් මේ මෙතනින් තමයි අපි පටන් ගන්නට ඕනේ. අපි බුදුන් සරණ යනවා, දහම් සරණ යනවා, සඟුන් සරණ යනවා, තුනුරුවන් සරණ යනවා, අපි තුරුණුවන් සරණයි කියනවා, බුදු සරණයි කියනවා. එතන මේ සැබෑ සරණ යෑම ගැන අපි ටිකක් හිතන්නට ඕනේ. මොකද්ද මේකෙන් අපිට ලැබෙන සරණය? අපි අසරණයි. විශේෂයෙන් මේ කාලේ අපි කාටවත් දැනෙන දෙයක් මොනවා තිබුණත් අපි අසරණයි කියන එක. එතකොට මේ අසරණ භාවයෙන් අපිට ගොඩ එන්න මොකද්ද මේ බුදු සරණින්, දහම් සරණින්, සංඝ සරණින් අපිට ලැබෙන පිටිවහල? මෙතනදී මට මතක හැටියට මේ චක්කවති සීහනාද සූත්‍රයේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දීඝනිකායි අපේ අන්දරණ එකේ අඩුපාඩු වැරදි තියනවා නම් නිවැරදි කරන්න මේ දෙන අවවාදයක් තමයි මේ බාහිර දේවල් සරණ යන්න එපා. බාහිර දේවල් පිහිට කරගන්නත් එපා. ධම්ම දීපා ධම්ම සරණ මේ දහම සරණ යන්න ධර්මය පිහිට කරගන්න. අත්ත දීපා අත්ත සරණ තමන්ට තමන් ආලෝකයක් වෙන්න. තමන්ව සරණ යන්න. තමන්ව පිහිට කරගන්න. වෙන බාහිරින් පිහිටක් සරණක් හොයන්න එපා. දැන් මේ අවවාදයේ දීලා මේ කියන්නේ මොකද්ද? මේ තමන්ව පිහිට කරගන්න, තමන්ව සරණ යන්න කියන එකේ ප්‍රායෝගික පැත්ත මොකද්ද කියලා ඒ චක්කවති සීනාද සූත්‍රයේ බොහොම ලස්සනට පැහැදිලි කරනවා. මහා පරිනිර්වාණ සූත්‍රයේ පැහැදිලි කරනවා. මට ඉතින් සංයුත්තනිකායේ අත්ථ සූත්‍රයේ පැහැදිලි වෙනවා. සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානිය පිහිටීම වැඩිම තමයි අත්ථ දීපා විහෙරත කියන්නේ. අත්ථ දීපා විහෙරත මේ තමන් සරණ යන්න, තමන් තමන්ට පහනක් වෙන්න. කොහොමද තමන් තමන්ට පහනක් වෙන්නේ? තමන් පිළිබඳ මනාව පූර්ණ වූ සතිමත් භාවයක් සම්පජන්‍යයක් ඇති කර ගැනීමෙන්. දැන් මේ දැතොට මෙතනදී අපිට මතක් වෙනවා මේ මහා සතිපට්ඨාන සූත්‍රය. මේ සූත්‍රයේ ආමන්ත්‍රණය කරන්නේ බුදුරජාණන් වහන්සේ අපි කාටත් අවශ්‍ය දේ, බෞද්ධ වේවා අබෞද්ධ වේවා, ගිහි වේවා පැවිදි වේවා, ධනවත් වේවා දුප්පත් වේවා, අපි කවුරුත් මේ ජීවිතයෙන් මේ ලෝකයෙන් හොයන්නේ මෙන්න මේ ටික. මොකද්ද මේ ශෝක නොකර ඉන්නේ කොහොමද? දැන් වෛද්‍යතුමා පැහැදිලි කරා මේ දවස්වල අපි හිර වෙලා, අපි ගෙවල් ඇතුළේ හිර වෙලා, තව ආර්ථිකයෙන් හිර වෙලා, බොහෝ දේවල් වලින් හිර වෙලා, බයත් ඇවිල්ලා, ලොකු දුම්නසකටපත් වෙලා, මහා දුක්ක පීඩිත තත්ත්වෙන් ලෝකෙම ඉන්නේ. ඒතර මේ සතිපට්ඨාන සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ මෙන්න මේ මූලික මිනිස් අවශ්‍යතාවයට. මේ ශෝක කිරීම සහ වැළපීම, ඒ කියන්නේ නිහඬව විඳීමයි එලි පිට විඳීමයි, මේ දෙක ඉක්මවලා යන්නේ කොහොමද? කායිකව විඳීමයි මානසිකව විඳීමයි ඉක්මවලා යන්නේ කොහොමද? මේ ජීවිතය පිරිසිදු කරගන්නේ කොහොමද? ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නේ කොහොමද? මේ සියලුම ප්‍රශ්න සම්පූර්ණයෙන්ම විසඳගන්නේ කොහොමද? එකම එක පාරයි තියෙන්නේ, නැත්තම් ඍජුම පාර තමයි අන්න නැවතත් මාර්ගය, මේ සතර සතිපට්ඨානය. ඉතින් ඔබතුමා අහනවා අපි ගෙවල් ඇතුලේ ගිහි අය විශේෂයෙන්, මේක ගිහි පැවිදි වෙනසක් නෑ මට තේරෙන විදිහට, මේ අපිට අපි ගැන දැනුවත් වීම අපිට මොනවද වෙන්නේ, අවිශේෂයෙන් අපේ හිතේ වෙන්නේ මොකද, මේ වෙලාවේ බයක් තැතිගැන්මක් නැත්තම් නුරුස්නා බවක් මේ හැඟීම් ඇති වෙනකොට ඒ ඇතිවීමත් එක්ක අපිට පුළුවන් නම් දැනුවත් වෙන්න. මෙහෙම වෙනවා. මට මෙහෙම වෙනවා. නැත්තම් මගේ හිතට මෙහෙම වෙනවා. අපි එහෙම දැනගත්තේ නැත්තම් වෙන්නේ ඒ හැඟීමට අපි අහු වෙනවා. ওই පීඩණයට, පීඩනේ හිරකාරයක් බවට අපිපත් වෙනවා. පීඩනේ ගොදුරක් බවට පත් වෙනවා. ඒ පීඩනේ විසින් නටවන රූකඩයක් බවට පත් වෙනවා. හැබැයි දැන් මෙතන බුදුරජාණන් වහන්සේ අපිට වෙනම වේදිකාවක් නිර්මාණය කරලා දෙනවා, මේ සතිය. එතන ගිහිල්ලා හොඳට පදිංචි වෙන්න. සතිපට්ඨාන කියන්නේ ඒකයි. ඒකෙන් ওই වේදිකාවට නගිනව බහිනව නෙමෙයි. ඒ සිහිය තුල ජීවත් වෙන්න සතිපට්ඨාන සිහිය පදිංචි වෙන්න. ඒතර එතන ඉඳලා බලන්න මේ මනස, අපි හඳුරු දේශනා කළේ අර මන ධම්ම, මේ මනසේ පහළ වෙන විවිධ ධර්මතා මොනවද? මේකට තරහ එනවා, අඬනවා, බය වෙනවා, සතුටු වෙනවා. මේ සියලුම රඟපෑම් දිහා පැත්තකට වෙලා බලන් ඉන්න, ඒවා ඇතුළට රිංගන් නැතුව. ඒ වගේම අපේ හඳුරන් ආංශයේ දේශනා කළා වගේ මේවා අනත්ත විදිහට දකින්න, මේ මම කියලා ගන්න නැතුව, මට තරහාව, මම බය වුණා, මම අසරණයි කියනවා වෙනුවට හිතේ අසරණ භාවය පිළිබඳ සිතිවිල්ලක් ඇති වෙලා, හිතේ නුරුස්නා භාවය පිළිබඳ සිතිවිල්ලක් ඇති වෙලා, එහෙම දකින්ද, ඒ දැකීම තුළ අපිට පුළුවන් වෙනවා ඒ අසරණ භාවයේ ගොදුරක් නොවි ටිකක් ඒකින් ඈත් වෙලා ජීවත් වෙන්න. මේක ගිහි ඕනෑම කෙනෙකුට සරලව පටන් ගන්න පුළුවන් තැනක්.
හොඳයි, සිතේ සිදුවෙන දේ මොකක්ද කියලා දැනගන්න, දකින්න, ඒ අනුව ඒ විඳීම නෙවෙයි, ඒ සිතේ ඇතිවෙන සිතුවිලි දෙස බැලීම තුළින්ම මේ හැඟීම් අඩු කරගන්න පුළුවන් කියන එක තමයි ඔබතුමා කිව්වේ. ඊටදී බොහෝ ජාතිකේවා මගිතන්නේ හැමෝටම මේ ගැන අවබෝධයක් එන්නේ නැති. මම තවත් සුළු ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කැමතියි. මේක මේ අසන්නන්ගේ ප්‍රශ්නයක්. අපිට දැනුම පොත් පිටින් මනස තියාගෙන නිවන දකින්න බැරියයි. නිවන අපි සොයා ආයුත්ද නැතිනම් අපි නිවන අප වෙත එනතුරු සිටිය යුතුද? නිවන කියන්නේ මේ මොහොතේ එනම් වර්තමානයේ විඳගන්න පුළුවන් දෙයක්ද? මම ටිකක් දිග ප්‍රශ්නයක්. මේ නිවන ගැන අහන්නේ මම කැමති ප්‍රශ්නය මේ අපේ දරුදර මෙතන යොමු කරන්න.
ඉතා සංකීර්ණයි. මේක මටත් වඩා හොඳට උත්තර දෙන්න පුළුවන් උපුල් මහත්තයාට. මොකද මමත් සමහර දේ ඒ ගොඩක් දේවල් එතුමාගෙන් ඉගෙන ගත්තේ. මොකද අද්දකින් එතුමාට තියෙන්නේ මට මගේ ධර්ම අවබෝධයේ තියෙන එක අඩුවක් තමයි මගේ භාවිතයේ පැත්ත ටිකක් භාවිතයට තියාගන්න තියෙන ඉඩ කඩ ඕම මදි වෙලා තියෙන. ඒක ගැන ඒකයි මම අර මනසින් දිනපතාම නිල්ලඹට යන්නේ. ඉතින් මේ කවුරු හරි නිල්ලඹ යනවා කිව්වොත් මට ටිකක් මේ හිතට දුකක් දැනෙනවා. මට යන්න නැහැ කියලා. ඉතින් ඒ නිසා මම ආරාධනා කරනවා මං වෙනුවෙන් ඒක වඩා හොඳට පැහැදිලි කරන්න පුළුවන් උපස්තරට මම ආරාධනා කරනවා.
අවසරයි අපේ හාමුදුරනේ. මේ අපි මේ දැන් නිවන කියලා අපි දෙයක් නාමපදයක් විදිහට කතා කරනවා. එතකොට ඒක කොහේ හරි තියෙන එක්ක ඇතුලේ හරි එළියේ හරි කොහේ හරි තියෙන දෙයක් විදිහට තමයි කතා කරන්නේ නිවන කියලා නාම වචනකින් කතා කළොත්. හැබැයි මෙතන වෙන්නේ නිකන් සිදුවීමක් වගේ දෙයක්. නිවීමක් නිවෙනවා. නිවුණා වූ බුදුරජාණන් වහන්සේ නිවීම පිණිස දහම් දේශනා කළ අපේ අඳුර ඉස්සල් අර බෝධාය කියන තැන අවබෝධය ලබාගෙන අනිත් අයකට අවබෝධය සඳහා දහම් දේශනා කළා. ඉතින් එතන අපේ අඳුරන් වහන්සේ මේ නිවුණා වූ බුදුරජාණන් සම්පූර්ණයෙන්ම නිවුණා වූ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන් නිවීම පිණිස තමයි දහම් දේශනා කළේ. එතන නිවන කියලා අපිට මට තේරෙන විදිහට එම දෙයක් නෑ. ඒක ඇතුළෙත් නෑ එළියෙත් නෑ. හැබැයි මේ සිදුවීමක්. එහෙම නිවෙන්න පුළුවන් කෙනෙකුට. ඇවිලෙන්නත් පුළුවන්. ඉතින් ඒ තීරණ දෙකම තියෙන්නේ අපේ හැතේ. ඇවිලෙනවද නිවෙනවද? දැන් මේ අපි මේ පොත්වල හෙව්වොත් හම්බ වෙන්නේ නෑ. වචනේ හම්බ වෙයි. සිංහලෙනුත් හම්බ වෙයි, ඉංග්‍රීසියෙනුත් හම්බ වෙයි, පාලි ඕනෑම භාෂාවකින් හම්බ වෙයි. හැබැයි ඒ නිවීම පොත් ඇතුලේ නෑ. ඉතින් ඒ නිසා තමයි පොත් කොච්චර කියෙව්වත් ජීවිතේ නිවෙන්නේ නැත්තේ. මේ ඇවිලීම පිළිබඳ අපි දැනුවත් වෙන්නට ඕනේ. මොකද්ද මේ ඇවිලීම කියන්නේ? පිච්චීම කියන්නේ, දැවීම කියන්නේ මොකද්ද කියන එක ගැන අපි ඉස්සෙල්ලා දැනගන්නට ඕනේ. එහෙම දැනගත්තොත් විතරයි මේක නිවන්නේ කොහොමද කියලා අවබෝධයක් එන්නේ. මොකද්ද නිවෙන්න කරන්න ඕන කියන එක. ඉතින් එතෙන්දි තමයි නැවතත් මේ සතිපට්ඨානයේ වැදගත්කම, මේ ගින්න පිළිබඳ, ඇතුලේ ඇවිලෙන ගින්න පිළිබඳ අන්න අපි දැනුවත් වෙන්න පටන් ගන්නවා. සමහර විට අපි පිච්චෙනවා, අපි දන්නේ නැහැ පිච්චෙන බව. අපිත් පිච්චිලා අනිත් අයත් පුච්චනවා. ආවේග ආවහම සිද්ධෙන්නේ ඒකයි. ඉස්සෙල්ලාම අපි පිච්චෙනවා ඒ ආවේගයෙන්, ඊට පස්සේ අපි අනිත් අයව පුච්චනවා. ඉතින් මේ අන්න සිහි ඇති වුණොත් අපිට තේරෙනවා මේ අපි ඇතුළතින් දැවෙන බව, තැවෙන බව, පිලිස්සෙන බව. එනේන හැඟීම නිසා, ක්ලේශය නිසා. එතකොට මේකට අපි තව තව ගින්න වැඩි කරගන්න එකතු කරන දේවලුත් තියෙනවා. අන්න ඒව ගැනත් අපිට වැටහීමක් එනවා. මම මෙනේ මේ ගින්න ඇති කරගන්නේ සහ මම මෙනේ ගින්න වැඩි කරගන්නේ කියන එක. අපි හිතන විදිය අනුව, අපේ මානසිකාරය අනුව, අපි මේකට දාන පිදුරු අනුව, අපේ හිතේ අමනාපය පිළිබඳ චෛතසිකයක් ඇති වුණාම ඒකට ඕනනම් තව තව පිදුරු දාලා තෙල් දාලා මේක මහගින්නක් කරලා දවස් ගානක් සති ගානක් පිච්චි පිච්චි ඉන්න පුළුවන්. දැන් මේක තේරෙනවා මේ හිතන විදිය අනුව අපි මේක දකින විදිය අනුව අපිට කෙනෙක් පිළිබඳ තරහක් ආවහම අපිට පේන්නේ මෙයාගේ වැරදි මතක් කරන්නෙම වැරදි දකින්නෙම වැරදි. ඉතින් වැඩි වැඩියෙන් වැරදිම දකින්න අඩුපාඩුම දකින්න අර කෝපේට ඒ ගින්නක් පිදුරු තෙල් බවට පත් වෙනවා. ඒකම අපිට පුළුවන් නම් මේකට ජලය එකතු කරන්න මට කොච්චර උදව් කළා තියෙනවද මට කොච්චර හිතවත් වෙඳලා තියෙනවද මේ පැත්ත ගැන පොඩ්ඩක් හිතන්න පුළුවන් නම් අර ගින්න ටිකක් අඩු වෙලා සමහර විට ටිකක් නිවිලා යන්න පුළුවන් සිසිල් වෙන්න පුළුවන්. ඉතින් මේ පූර්ණ නිවීමට යනතුරු මොහොතින් මොහොත අපිට ටික ටික හරි නිවෙන්න පුළුවන්. එය අපේ වර්තමාන අත්දැකීමක් බවට පත් කරගන්න පුළුවන්. හැබැයි ඒකට අර සතිමත් භාවයත් යෝනිසෝ මනසිකාරය කියන්නේ මෙහෙම වෙන්නේ කොහොමද? මොනවද හේතු? මොන හේතු නිසාද ඇවිලෙන්නේ? මොන හේතු ඉවත් කළොත් මේක නිවෙනවද කියන එක අපේම අත්දැකීමෙන් අපේම දර්ශනයෙන් අපි අඳුනගන්න ඕනේ. එහෙම අඳුනගත්තොත් සසරත් මෙතනමයි තියෙන්නේ, නිවීමත් මෙතනමයි තියෙන්නේ.
මම කැමති ඒකට තවත් දෙයක් එකතු කරන්න. එක්තරා ඔය මේ මට මතක හැටියට කතාව සෙන් බුදුදහමේන කතාවක්. එක්තරා සොල්දාදුවෙක් ගිහිල්ලා ඒ සෙන් මාස්ටර් කෙනෙක්ගෙන් අහනවා මේ මට අපායයි දිව්‍ය ලෝකේ කියලා දෙන්න කියලා. ඉතින් එතනදී මේ ගුරුතුමා බැහැ කියනවා, ඒක කියන්නේ නැහැ. ඉතින් අන්තිවන මේ සොල්දාදුවා තමන්ගේ ආයුධය පෙන්නලා කියනවා මට අපාය තියෙන තැන පෙන්වුවේ නැත්තම් මට දිව්‍ය ලෝකේ තියෙන තැන පෙන්වුවේ නැත්තම් මම ඔබව බෙදි කියලා මරනවා. එතකොට දැන් එයාට කේන්ති යනවා. කේන්ති ගිහිල්ලා දැන් ගුරුතුමාට අර මේ ආයුධය එල්ල කරාම ගුරුතුමා කියනවා ඔය තියන්නේ ඔය අපායට යන තැන, අපාය දොරට ඔය තියන්නේ කියලා. ඊට පස්සේ දැන් මෙයා අපව අර කතාව අහලා සංසිඳනවා. සංසිඳනම කියනවා ඔය තියෙන්නේ දිව්‍ය ලෝකෙට යන තැන කියලා. දැන් එතකොට මේක තමයි පැහැදිලි කාරණේ. දැන් මේ නිවන කියන වචනේ අල්ලගෙන අපි මේ වචනේ මත විශාල ලෙස කැරකි ඉන්නවා. ඒක අපි ගිහිපැවිදි දෙගොල්ලන්ටම තියෙන ප්‍රශ්නයක්. දැන් මගේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථි එක්ක කතා කරනකොට ඒගොල්ලෝට මම කියන්නේ මේ ඒගොල්ලෝ අහන සමහරවිට ඇයි මෙච්චර මේ විශ්වවිද්‍යාලේ මේ ගැඹුරින් මේ උපාධි ගන්නවා, පාස්චාත් උපාධි ගන්නවා, මේ චතුරාරි සත්‍ය ගැන, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන, සතිපට්ඨානය ගැන මේ තරම් තීසිස් කරලා තියෙනවා, පරිශන පත්‍රිකා ඉදිරිපත් කරලා තියෙනවා, මේ ආචාර්ය උපාධි නිබන්ධන ඉදිරිපත් කරලා තියෙනවා. එතනදී අපිට කියන්න තියෙන දේ මේවා සේරම අර මේ අපේ මේ දැනුමේ කොටස් තමයි. නමුත් ඒවා අපේ අත්දැකීම් නෙමෙයි. අපි අත්දැකීම් බවට පත් කරගන්න තුරුම ওই ප්‍රශ්නේ තියෙනවා. ඒකයි අර මේ පැහැදිලි මේ ගින්න නිවීම කියන එක තියෙන්නේ මම ළඟ. මම ඒක මගේ අත්දැකීම් හරහා ඒ නිවීම සකස් කර ගැනීමයි වැදගත් වෙන්නේ. එතකොට දැන් වෙන දැන් මේක නිවන විස්තර කරන තැන්වල බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිවම කියනවා ගින්නක් තියෙනවා. ඒ ගින්න උපමා කරනවා නිවන මේ ගින්න නිවීම හා සමානව. දැන් අර ගින්න දැල් වෙන්න අවශ්‍ය කරන ඉන්ධන නැති වුණාට පස්සේ ගින්නට වෙච්ච දෙයක් නැහැ කියන්නේ. මම හිතන්නේ මේ උදාහරණයෙන් තේරුම් ගන්නවා මිසක අපේ අත්දැකීම්. දැන් කෝපය මට එනකොට මම දැවෙනවා. කෝපය නිවුණාට පස්සේ මම සැනසෙනවා. එතන මේ නිවන තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ දැන් අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ දේශක ශ්‍රාවක දෙගොල්ලම මේ වචනය තමයි මෙතන බරපතල විදියට අරගෙන මේකත් එක්ක අපි හරම කරන්නේ. මේකින් වෙන්නේ අපි විතර මේකේ තියෙන අපේ අත්දැකීම් වලට සමීප කරගන්න බැරි
වෙනවා. හොඳයි, බොහොම පිංසියෙත් දෙනවා අපේ ස්වාමීන් වහන්සේ කතාවක් ආශ්‍රයෙන් ඒ නිවන ගැන පැහැදිලි කිරීමක් කරා. ඒ වගේම අපේ උපුස්ස දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරා. ඇත්තම මගේ පෞද්ගලික අත්දැකීම නම් මට ගින්නක් ඇති වුණාම මම යනවා නිල්ලම්බ. නිල්ලම්බ ගිහිල්ලා දවස් 2ක් හිටපුවාම ගින්න නිමෙනවා. අපේ කල්යාණ මිත්‍රයත් එක්ක කතා කරපුවාම ඒ වෙලාවේ මනසත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරපුවාම ඒ ගින්න නිවිල යනවා. ඉතින් ඒකත් මම හිතන්නේ මම ලබන නිවීමක්. ඉතින් ඔබටත් මම ආරාධනා කරනවා ඒ අත්දැකීම ලබා ගන්න නිල්ලම්බට කොට වෙන්න කියලා. හොඳයි, සුසංගීත සංවාදාත්මක වැඩසටහනේ අපේ අරමුණ තමයි අපි එක්කී කතා බහ කරමින් හදාරමින් සහයෝගයෙන් එකට බැඳී ඉදිරියට ගමන් කිරීම තමයි අපේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. මම තව එක ප්‍රශ්නයක් අපේ උපුල් සර්ට ඉදිරිපත් කරන්න කැමතියි. ඇමරිකාවේ එක්තරා වෛද්‍යවරයෙක් ඉන්නවා, විශේෂ ජෝන් කබට් සිං. මෙතුමා විශ්වවිද්‍යාල ඉගෙන ගන්න කාලේ එක්තරා දේශනයක සම්බන්ධ වෙනවා සෙන් බුදුදහම ප්‍රචාරය කරන ස්වාමීන් වහන්සේ නමක්. ඉගෙන ගන්න යන්නේ මයින්ඩ්ෆුල්නස්, එහෙම නැත්නම් දැන් බොහොම ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රමයක් භාවනාව. ඊට පස්සේ මේ භාවනාව යොදලා මේ වෛද්‍යවරයා භාවනාව පුරුදු වෙනවා, පුහුණු වෙනවා. ඊට පස්සේ මේ පසුව ඔහු දකිනවා ඔහුගේ සායනෙට එන රෝගීන්ගේ සමහර රෝග මොන දේ කරා වුණත් සුවෙන් නැති බව. මමත් වෛද්‍යවරයෙක් නිසා මම දන්නවා සමහර දෙන බෙහෙත් වලින් මේ ලෙඩේ හොඳ වෙන්නේ නැහැ කියලා. වේදනාව කිසියම් ප්‍රමාණයකට අඩු වෙනවා, හැබැයි වේදනාවෙන් ඉන්නවා. මම කැමති සර්ගෙන් අහන්න මේ MBSR, එහෙම නැත්නම් මනස මේ මොහොතේ සිටීම තුලින් ආතතිය අඩු කර ගැනීම, එහෙම නැතිනම් විෂාදය කියන රෝගය සඳහා මේ සතිමත් ප්‍රජානන ප්‍රතිකාරය මයින්ඩ්ෆුල්නස් පාවිච්චි කිරීමේදී අපිට කිසියම් ආකාරයක සහනයක් ලැබෙනවා. ඔබතුමාගේ අත්දැකීම් කොහොමද? එවැනි දැන් මේ පරිශන මට්ටමින් බටහිර පුද්ගලයන් ඔප්පු කරලා ප්‍රතිකාරයක් හැටියට ඒගොල්ලෝ පාවිච්චි කරන සමහර රෝගවල ඔබතුමාට යමක් එකතු කරන්න පුළුවන්ද ඒ මං කියපු ප්‍රකාශයට?
ඔව්, මේ ඔබතුමා මේ පැහැදිලි කළා වගේ මේ ඒ මයින්ඩ්ෆුල්නස් නැත්තම් සතිමත් බව අද මේ ලොකු රැල්ලක් විදිහට ලෝකේ ජනප්‍රිය වෙනවා. අද ලෝකේ වඩාත්ම ජනප්‍රිය වෙමින් යන එක රැල්ලක් තමයි මයින්ඩ්ෆුල්නස් නැතිනම් සතිමත් බව. ඉතින් මේකෙන් හැම ප්‍රශ්නයක්ම විසඳන්න පුළුවන් කියන තැනට වගේ ඒ අන්තෙටම ගිහිල්ලා තියෙනවා. මයින්ඩ්ෆුල්නස් විතරක් තිබ්බොත්, 100 විතරක් තිබ්බොත් මේ ඔක්කොම ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන. එහෙම අදි තක්ෂේරුවකටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් කොහොම හරි මේ අපි අර කලින් කීවා වගේ මේ දැන් ඒ MBSR කියන්නේ ආතතිය සමනය කිරීම සඳහා මේ සතිමත් භවයේ ප්‍රතිකාරය. එතකොට මේ අර මහා සතිපට්ඨාන සූත්‍රයෙන් පටන් ගන්නෙ මේවාට තියෙන එකම විසඳුම. ඔය ආතතීන් වලට, විෂාදයට මේකට මේවට තියෙන එකම බෙහෙත තමයි, එකම ඍජු පාර තමයි මේ සතිමත් භව. හැබැයි ඒ සතිමත් භව හුඟක් පළල්, හුඟක් ගැඹුරුයි. ඒක මාර්ගයක්. හැබැයි කොහොම හරි මේ ආතතිය අද කාටත් තියෙන ප්‍රශ්නය. ඒ වගේම මේ ටික කෙනෙක්ගේ අගේ වැඩි කරන්න තමන්ම පාවිච්චි කරනවා. මට හරි ආතතියක්, මම ස්ට්‍රෙස් කියන එක එහෙම නොකිව්වොත් හිතෙනවා නිකන් කිසි ගතියක් නෑ වගේ. මේ ආතතිය කියන්නේ අපි එකතු කරගන්න දෙයක්, අපි ගොඩගහගන්න දෙයක්. ඒ ගොඩගහ ගැසීම නිසයි ආතතියකට පත් වෙන්නේ. පළවෙනි කාරණේ අපි මහන්සිය එකතු කරනවා, වෙහෙස කියන දේ එකතු කරනවා. ඒතර එක වැඩක් කරනවා, ඒක මහන්සි. ඊළඟ වැඩෙත් කරනවා, තවත් මහන්සි. මෙහෙම මහන්සිය උදේ ඇහැරුණු වෙලාව ඉඳලා දහවල් හවස රාත්‍රිය දක්වාම එකතු කරගෙන යනවා. ඒතර අපි සල්ලි නෙමෙයි ඇත්තටම එකතු කරලා තියෙන්නේ, මහන්සිය. දවස අන්තිමට හරි මහන්සි. ඉතින් ලොකු මහන්සියක් අපි මහන්සියෙන් නිදා ගන්නවා. හැබැයි ඒ නිින්දට බෑ. අර දවස තිස්සේ අපි එකතු කරපු සම්පූර්ණ වෙහෙස නැති කළා දාන්න. ඒ නිසා තමයි මේ බොහෝ දෙනෙක්ගේ අත්දැකීමක් උදේ ඇහැරෙන්නෙත් මහන්සියෙන් ආතතිය. ඇහැරුණු ගමන් මේ ඇහැරීමේ අවදිවීමේ තිබෙන නැවුම් බව සැහැල්ලු අත්දකින්න. මොකද්ද කරන්න තියෙන වෙලාව බලනවා. ඇහැරිච්ච ගමන්ම කරන්න වෙලාව බලන එක. ඊට පස්සේ ඇඳෙන් පනිනවා. එතන අපි අවදි වෙන්නෙත් ආතතියෙන්. උදේ ආතතියෙන් අවදි වුණොත් ඒ දවසම ආතතියෙන් තමයි. අනිලන්ට මේ සමාජයේ මාධ්‍ය මේ හැම එකක්ම වඩ වඩාත් මිනිස්සයා ආතතියේ ගොදුරු බවට පත් කරනවා. ඉතින් මේ අපිට අවශ්‍ය නම් ආතතිය සමනය කරගන්න සරලම කියන්න තියෙන්නේ මේ මාධ්‍ය බොහොම සිහියෙන් පාවිච්චි කරන්න. ඊළඟට මේ වැඩ අඩු කරගන්න බලන්න. වැඩ අඩු කරගන්න බලන්න. සහ එක වැඩක් ඉවර කරලා ඊළඟ කාර්යයට යන්න කලින් අඩුම ගානේ එක හුස්මක්වත් සැහැල්ලුවෙන් අවධානෙන් ගන්න. එක හුස්මක් අරගෙන පිටකරන්න සමහර විට තප්පර 7ක් 8ක් යයි. දැන් තප්පර 7ක් 8ක් කියන්නේ බොහොම පුංචි කාලයක්. එතකොට මේ වර්තමානයේ කරමින් සිටිය වැඩේ නිසා හෝ කළ වැඩේ නිසා තාම හිතේ ගතේ එකතු වෙලා තියෙනවනම් මහන්සියක් ඒ කර හුස්මත් එක්ක අපිට අත්හරින්න පුළුවන්. ඒ එක තත්පරයකට එක හුස්මකට සිහියෙන් සිටීමෙන් අපිට සෑහෙන හිස් බවක් ඔළුව හිස් කර ගැනීමක් කරන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ වැඩේට යන්නේ සෑහෙන දුරට නිවුණු සැහැල්ලු හිතකින්. ඉතින් මේක දිගට කරන්න. මේක තමයි සතිය කියන්නේ. අපි සතිය පැය ගණන් පුහුණු කරන්න බැරි වුණත් මෙහෙම එක වැඩක් පටන් ගන්නකොට සිහියෙන් පටන් ගන්න, ඊළඟට අඩුම ගාන ඉවර වෙනකොට සිහියෙන් ඉවර කරන්න. ඊළඟ වැඩේ සිහියෙන් පටන් ගන්න. වැඩේ දිගට කරන් යනකොට සිහිය තියාගන්න බැරි වුණත් කමක් නැහැ. ආ දැන් මේක මම කරලා ඉවරයි. කරලා ඉවරයි කියන සිහිය තියාගන්න. එතන ඒක ඉවරයි. එතන අනිත් අර කරන්න තියෙන දේවල් ඔක්කොම එකපාර ඔලුවට ගත්තොත් ආයෙත් ආතතියෙනවා. නැහැ ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? එකක්. ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? ඉතින් මේ විදිහට අපිට සිහියත් එක්ක අපේ සිතිවිලි කලමනාකරණය කරගන්න පිළිවන්නම් සහ මනස ආතතිය එකතු කරන කසල බඳුනක් කරගන්න නැතිව ඒ ක්‍රියාවෙන් ක්‍රියාවට මේ බඳුන අනිත් පැත්ත හරවලා හලන්න පුළුවන් නම් විශාල සැහැල්ලුවක් ජීවිතයට එකතු කරගන්න පුළුවන්. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ සතියේ මයින්ඩ්ෆුල්නස් වල ලැබෙන මේ මොහොතේම ලැබෙන ලොකුම ආනිසංසය.
ඒ බොහොම පිං සිද්ධ වෙනවා. මම හිතන්නේ අපි තාමත් වාසනාවන්තයි. ඔබතුමා වගේම ඔබ වහන්සේ වැනි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන ලැබෙන මෙවැනි ඕවාදන් අපේ ජීවිතයට එකතු කරගෙන අප ජීවිතේ වෙනස් කරගන්න මේ අවස්ථාව ලබා දුන්නාට ඔබ වහන්සේලාට සහ ඔබතුමාට අනික වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි දැන් කැමති මේ අන්තර්ජාලයේ හරහා කිසියම් කෙනෙකුට සජීවී ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් මම හිතන්නේ මේ අවස්ථාව අන්න
මට ප්‍රශ්නයක් තියෙනවා. මේක මම දන්නේ නැහැ මේ පැනල් එකට මේකට උත්තරේ දෙන්න පුළුවන් වේද කියලා. නමුත් මම අහන්න කැමතියි. මේ දැන් බුදුහාමුදුරුවෝ බණ කියන කාලේ මේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ විතර මිනිස්සුන්ගේ, ඒ කියන්නේ සාමාන්‍ය ගෝවියන්ට, සාමාන්‍ය මිනිස්සුන්ට, කශල සෝදකයන්ට, ඒ වගේ සාමාන්‍ය මිනිස්සුන්ට තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ බොහෝ විට. සහ ඒ කියන්නේ සමාජයකට බොහොම සරල සමාජයකට. මේ මේක දැන් අදටත් අපි කියන මේක අකාලික ධර්මයක් නිසා තමයි අදටත් අපිට මේ මේ වටිනාකම තියෙන්නේ. නමුත් මේ 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 ධර්මය කියන ඒ කාලේ කියද්දී ඒ මිනිස්සුන්ගේ මනසේ තියෙන සරලත්වය සහ දැන් මං හිතන්නේ සතවර්ෂ ගානක් තිස්සේ පරිණාමය වෙන මනසට අතර වෙනසක් තියෙනවද මේ ධර්මය පිළිබඳව මෙච්චර පැටලිලි සහගත ස්වභාවයන් මෙච්චර මේ මේ ධර්මය මේ කියන්නේ මේ මිනිස්සුන්ට මේක මේක තේරෙන්නේ නැති මට්ටමට ඇවිල්ලා තියෙන්නේ මේ මනසේ තියෙන මේ මේ ස්වභාවය හින්දා වෙන්න බැරිද?
ඔව් අපි උපුල්සරින්ගට උත්තර බලාපොරොත්තු වෙමු.
ඒ ප්‍රශ්නෙට අපේ හාම් පිළිතුරු දුන්නා නම් හොඳයි කියලා මට හිතෙන්නේ. මේ ඔබ වහන්සේගෙන් පිළිතුරක් අපිට ලැබෙනවා නම්
නේ මනසේ ස්වභාවය දැන් අර දැන් 6 වෙනි සියවසේ සමාජ තත්ත්වයේ ගත්තම ඒ ප්‍රශ්නම තමයි වෙනත් ආකාරයෙන් තියෙන්නේ. ප්‍රශ්නවල ස්වභාවය වෙනස් වෙලා නැහැ. දැන් අපිට පේනවා උන්වහන්සේ ඒ සරල සමාජයේ කියලා අපි හඳුනගන්න අපි හඳුනාගත්තට ඒ සරල සමාජයේ තියෙන ප්‍රශ්න ටිකම තමයි දැන් ගෝලීය ප්‍රශ්න බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ඒකේ මූලයට ගියාම අර තෘෂ්ණාව වෙනස් ස්වරූපයකින් පෙන්වුම් කරන්නේ. ඒ කියන්නේ දැන් අපි ගෝලීය ප්‍රශ්න වලට ගියත් දැන් වර්තමාන මිනිසා මූණ දෙන ප්‍රශ්න ගත්තත් ඒ ප්‍රශ්නවල මූලය එකයි. මූලයේ වෙනසක් වෙලා නැහැ. එතකොට අපිට පේනවා මතු පිටින් යම් සංකීර්ණ බවක් වෙනසක් තියෙනවා කියලා. නමුත් අර තෘෂ්ණාව එකයි. ඒ තෘෂ්ණාවේ වර්ධනය විවිධ විදිහට විකාශය වෙලා තියෙනවා. නමුත් ඒ තෘෂ්ණාව එකමයි. එතකොට මේ කියන්නේ මිනිසුන්ගේ දැන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ ඉදිරිපත් කළේ මනස කේන්ද්‍ර කරගෙන. එතකොට මේ මනස අධ්‍යයනය කළා, මනසේ අධ්‍යක්ෂින් මනස සිතුවිලි මනස පිළිබඳ ගවේෂණය කළා. එතකොට ඒක තමයි මූලික වශයෙන් උන්වහන්සේ සිද්ධ කළේ. එතකොට ඒ සරල සමාජයේට මේක ග්‍රහණය කරගන්න පුළුවන් උනේ ඒ සරල සමාජය තුළ තිබුණු සංකීර්ණ මානසික ස්වභාවයක් ඒ මුල් සමාජවල ඊතරම් දකින්න ලැබුණ නැති නිසා. නමුත් වර්තමානයේ වෙලා තියෙන්නේ දැන් වර්තමානයේ අපි සංකීර්ණ වෙලා තියෙන ඔබ කියන එක පැත්තකින් හරි පෙරට වඩා මේ මනස සහ සිතුම් පැතුම් සංකීර්ණ වෙලා තියෙනවා. හැබැයි සංකීර්ණ වුණාට අර මුල් ස්වરૂපය ඒකමයි. ඒක වෙනසක් නැහැ. දැන් ඕලිය වශයෙන් රටවල් අතර යුද්ධ ගත්තත් දැන් මේ කලාපයේ තියෙන යුද්ධ රටවල් අතර තියෙන ප්‍රශ්න ගත්තත් අවසානයේදී අපිට ඒවා කේන්ද්‍රගත කරන්න පුළුවන් ආයෙත් අර මනසටම තමයි. මනසේ තියෙන පුද්ගල సంతానගත තියෙන අරමුදේම තමයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මට
ඒ කියන්නේ ඔබ වහන්සේ හිතනවා දැන් අපි සාමාන්‍යයෙන් ගිහිල්ලා ඔය බොහොම ප්‍රාථමික මට්ටමේ තියෙන ඔය අප්‍රිකාවේ හරි ඒ වගේ සමාජයක ගිහිල්ලා ඇත්තටම බණ කියන එක මේ මං හිතන්නේ මේ මිනිස්සුන්ට මට හිතන විදිහට මං හිතන්නේ ඒගොල්ලන්ට මේක හොඳට ඊට වැඩිය තේරෙනවා කියලා මේ ඉතාම ව්‍යාකූල සමාජයන් වල මේක කියන්නේ මේ මේකේ තියනට වැඩිය කියන එක තමයි මට නම් තේරෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි ඔබ වහන්සේගේ පැහැදිලි.
නෑ දැන් මෙහෙමයි. දැන් ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහිමයි. සමාජයේ සරලද සංකීර්ණද කියන කාරණේ නෙමෙයි. සරල වුණත් සංකීර්ණ වුණත් තෘෂ්ණාව සහ මිනිසා මූණ දෙන අරමුදය එකම ස්වරූපයකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මූලය එකයි. ඒක ප්‍රකාශන මාධ්‍යයේ වෙනස්කම් තියෙනවා. මේ ප්‍රකාශන මාධ්‍යයේ යම් යම් වෙනස්කම් තියෙනවා. නමුත් අපිට ගත්තම මේ එකම ස්වරූපේ තමයි අපිට හඳුනා ගන්න තියෙන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි
ඔව් මං හිතන්නේ ප්‍රශ්න එදා තිබ්බ ප්‍රශ්නයි අද තිබ්බ ප්‍රශ්නයි හැමදාම මං හිතන්නේ මනසේ තියෙන ගැටුම් එක සමානයි කියලා තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම මම කැමති තවදුරටත් මේ සාකච්ඡාව ඉදිරියට රැගෙන යාමට. ඇත්තරම මේ අපි බලාපොරොත්තුනේ මේකම තමයි. මේ ආකාරයෙන් ප්‍රශ්නවල ප්‍රශ්න සහ සාකච්ඡාවක් ඇටියට ඇත්තරම අපි අරමුණ ඉලා තිබ්බේ මේ සංහිඳියා මේ වැඩසටහන මාලාවේ කතා කිරීම තුළින් එකතු වෙලා ඉස්සරහට යන ගමන. ඒක තමයි මේ සුසංහිත වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙලා තිබෙන්නේ. මම කැමති තවත් කවුරු කෙනෙක් ඉන්නවා නම් මේ
මම හිතන්නේ ඒ කලින් ප්‍රශ්නෙට තව ටිකක් උපුල් සර් පැහැදිලි කරනවා නම් හොඳයි.
ආයි බෝලේ කරකිලා මේ පැත්තටම ආවා. මේ ඔබතුමී මේ මතකල ප්‍රශ්නය බොහොම වැදගත්. මේ අපි උනත් අපි මේ ශාසන ඉතිහාසයේ දිහා බලනකොට මුල් සූත්‍ර දේශනා දිහා ඒව දිහා විචාරාත්මකව බලනකොට පේනවා මේ ඔබතුමී කිව්වාගේ බොහොම මේ ගොවියන් වෙලෙන්දු යුද්ධයට ගිහිල්ලා එන සේනා සෙනවිවරු ඇමතිවරු රජවරු මේ සාමාන්‍ය සමාජයේ හරස්කඩක් තමයි වැඩිපුරම මේ දහමින් ප්‍රයෝජන අරන් තියෙන්නේ. ඇයි අද ඒක වෙන්නේ නැත්තේ? ඔබතුමීගේ ප්‍රශ්නේ ඒකනේ, ඇයි අද එහෙම වෙන්නේ නැත්තේ? ඉතින් මේ එක හේතුවක් තමයි මේ සමාජයේ මේ සරල සංකීර්ණ බවට වඩා අපේ හඳුරු කීවා වගේ මෙතන තියෙන අවශ්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක්. දැන් අද අපිට ඇත්තටම අවශ්‍යතාවයක් තියෙනවද මේ දහම උපයෝගී කරගන්න මේ අතහැරීම සඳහා? දැන් ඒ අය බනහල අතහැරීමක් නෙකලේ, ගොවියෝ වේවා සෙනෙවිවරු වේවා අතහැරියා. එතට අපි අද දහම අහන්නේ කියවන්නේ අතහැරීමේ ඕනකමින්ද? අපි අත අරිනවද? ඒක අපේ අතේ තියෙන්නේ. අපිට ඕනේද අත්හැරීමක් කරන්න? එහෙම නැත්නම් මේ තියෙන දේවලුත් අල්ලගෙන, මේ දුප්පදියත් අල්ලගෙන අපි දහම දන්නවා. මම මේ බණත් අහලා තියෙනවා, අර පොතත් කියවලා තියෙනවා කියලා මේ වෙනම තලයක මානෙකින්ද අපි අද උත්සාහ කරන්නේ? දැන් අද බුදුදහම විෂයක් බවට අපි පත් කරගෙන තියෙනවා. දැන් ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ එහෙම විෂයක් තිබුණේ නැහැ. කිසිම විෂයක් තිබුණේ නැහැ. එක්කෙනෙක් දන්නේ තමන්ට දේශනා කරපු ටික විතරයි. එයා ගියේ නැහැ ඊළඟ ගමට, අර ගමට මොනවද කියන්නේ, මට කියපු දෙයමද කියන්නේ නැහැ. තමන්ට දුන්නු බෙහෙත බිව්වා. හැබැයි එයා ඒ බෙහෙත අතේ තියාගෙන අනිත් ලෙඩාට දෙන්නේ මොන බෙහෙතද, අර ලෙඩාට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවේ මට විතරක් ඇයි කුඩක් දුන්නේ කියලා එහෙම ප්‍රශ්න අහන්න ගියේ නැහැ. දැන් අද වෙලා තියෙන්නේ අපි මේ දහමත් සංකීර්ණ කරගෙන තියෙනවා මේ එකතු කරන්න යන දෙයක් විදිහට, අත්හරින්න නෙමෙයි. ඉතින් දහමේ පැහැදිලිව තියෙනවා මේ පාරුවත් අතාරින්න, පාරුව අතාරින්න, මේක අතාරින්න තියෙන එකක්, එතර වෙන්න අතාරින්න. ඉතින් මේ අවශ්‍යතාවය මේ දිශාවට අපි ඔළුව හරවා ගන්න පුළුවන් නම් කාලයේ ගැටලුවක් නැහැ. අපේ හඳුරු අර මේ අත්පොත විදියට අපිට දුන්නු ධම්මපදේ ලස්සන ගාථා කීපයක් තියෙනවා. මේ සමාජයට පිස්සු කියලා, කියන්නේ මානව සමාජයේ උමතු වෙලා ඉන්නේ. එතකොට මේ සමාජයේ උමතුයි කියලා දහමේ කියන්නේ මේ අද තියෙන 2021 සමාජය ගැන නෙමෙයි, ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ සමාජය ගැන. සුසුඛං වත ජීවාම ආතුරේසු අනාතුරා, ආතුරේසු manussේසු විහෙරාම අනාතුරා. මේ සමාජයේ ආතුරයි. ආතුරයි කියන්නේ මේ කායික වාතුරයි කියනවට වැඩිය උමතු වෙලා වියරු වැටුණු සමාජයක්. එතකොට මේ සමාජයේ වියරුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එදා තිබිච්ච සමාජය ගැන. අපිට අපි අද මෙහි ඉඳලා බල්ලා කියනවා එදා සමාජය හරි හොඳයි, හරි සාමකාමී, හරි සරලයි, ඒ වගේ ඇත්තක් ඇති. හැබැයි මේ මානසික උන්මාදය එදත් එකයි අදත් එකයි. හැබැයි අවශ්‍යතාවය වෙනස්. අපේ ප්‍රශ්නයකට අපි ගියා උත්තරයක් හොයාගෙන. අද අපි යන්නේ ප්‍රශ්නයකට උත්තරයක් හොයාගෙන නෙමෙයි, මේ ඔළුවට දැනුමක් එකතු කරගන්න.
හොඳයි, බොහොම පිං සිද්ධ වෙනවා ඒ පැහැදිලි කිරීම සම්බන්ධයෙන්. ඔළුවට දැනුම එකතු කරගන්න උත්සාහ කරන්න එපා. තමන්ගේ ප්‍රශ්නයකට විතරක් පෑගන්න උත්සාහ කරන්න මේ සංවාදය තුලින්. ඉතින් ඔබට එහෙම අවස්ථාවක් සිතුවිල්ලක් ඇති වුණා නම් ඒක තමයි අපේ අරමුණ වෙලා තිබ්බේ මේ වැඩසටහන ආරම්භයේදීම. තවත් කෙනෙක් ඉන්නවා නම් ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන්. ඒ අතර මම තව ඉතාමත් හොඳ ප්‍රෝත්සාහයක් ඔබට ගේන්න කැමතියි. අපි මීළඟ වැඩසටහන පවත්වන්නේ ජූලි මාසේ 3 වෙනිදා පළවෙනි සෙනසුරාදා හවස 3:30ට. ඒ සඳහා අපි ආරාධනා කරා ජර්මනියේ ජොයන්ස් ගුටෙන්බර්ග් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කතිකාචාර්ය ආචාර්ය රත්මලේ පුණ්‍යරත්න නායක ස්වාමීන් වහන්සේට, උන්වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ජර්මන් ශාඛාවේ අංශාධිපති ඇටියටත් කරුණා සංවිධානයේ අධ්‍යක්ෂක ධුරය හොබවනවා. ඒ වගේම තමයි මා විශේෂයෙන් කියන්න ඕනේ ඒ දවසට අපි තෝරාගත්ත මාතෘකාව තමයි අද ලොව සොයන සඳහම. අද ලොව සොයන සඳහම. එනිසා ඔබට ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුවත් යොමු කරන්න පුළුවන් උන්වහන්සේකින් අහන්න. මෙන්න මේවා තමයි අපි සාකච්ඡා කළ යුත්තේ කියලා. එනිසා ඒක ඉතාමත් හොඳ ප්‍රවෘත්තියක්. අපි උන්වහන්සේට අපේ පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන්න කැමති මේ වෙලාවේ ඒ වැඩසටහනට සහභාගී වීමට උන්වහන්සේ කැමැත්ත ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. හොඳයි, තව කෙනෙක් ඉන්නවා නම් අපේ මේ වැඩසටහනට අවසාන වශයෙන් අවසාන විනාඩි කීපය අපි ගත කරන්නේ යමෙකුට පුළුවන්.
ගෞරවනීය වහන්ස උපුල් නිශාන්ත ගුරුතුමනි, ඇත්තට මේ පවතින COVID-19 තත්ත්වය මත අපගේ ජීවිතවලට නිත්‍යභාවයක් අනිත්‍ය වූ ජීවිතේ ගොඩක් අපිට තේරෙනවා. මේකෙන් කොයි වෙලාවෙ අපිට ජීවිතේ අහිමි වෙන්න පුළුවන්ද? ඉතින් අපි මේ භාවනා වැඩසටහන සහභාගී වීමෙන් බලාපොරොත්තු වෙන්නේ අතහැරීම පුරුදු කිරීමට, ඒ නිවන් මාර්ගයට යන මාවතට ඇතුල් වෙන්නේ කොහොමද කියන මතය. ඒ වගේම මම අහන්න කැමති ගෞරවනීය ස්වාමින් වහන්සේ වගේම උපුල් මහත්මයාගෙනුත් අපේ අපි මේ අවිනිශ්චිත ජීවිතේ යන මගේදී අපි මරණය කියන එක අපිට නියතයි. අපි ඒකට පුරුදු වෙන්න ඕන. ඉතින් ඒ පුරුදු වීමේදී අවසාන මොහොතේදී අපි දන්නේ මොන වගේ වෙලාවක මොන යම් මොහොතක අපිට ඒ අවස්ථාව උදා වේවිද කියලා. නමුත් ඒ අවස්ථාවට අපි පුරුදු වෙන්න. පුරුදු වීමේ හැටියට අපි මොන වගේ දෙයක් අවසාන මොහොතේදී සිහි කරගත යුතුද? අපි දැනට කරලා තියෙන පුණ්‍ය කර්ම තියෙනවා, කුසල් ධර්ම තියෙනවා. ඉතින් මොන වගේ දෙයක් අපි දැම්මම ඒ අවසාන මොහොත වෙලාවේදී සිහි කරගන්න පුරුදු කරගත යුත්තේ කුමක්ද කියලා පැහැදිලි කරලා දෙන්න මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
දහමට අනුව විස්තර කරනවා නම් අපි මරණ සතිය වැඩිම තමයි මූලිකම කාරණේ වෙන්නට ඕනේ. කියන්නේ අපේ ජීවිතේ කියන්නේ මරණයත් අපේ ජීවිතේ කොටසක් කියන එක, අනිවාර්ය කොටසක් කියන එක. දැන් මේ කාල පරිච්ඡේදයේ අපිට ඒක වඩාත් පහසුවෙන් දකින්න පුළුවන්. මොකද අර අපිට අපි මෙතෙක් දවසක් తీරනේ අපි ජීවිතේ දැක්කේ හුඟක් දෙනෙක් මෙතෙක් දවසක් අනිත් අයගේ ජීවිත තුල. ඒකයි අර අපි අර ප්‍රශ්නේ මේ අර කලිනුත් සාකච්ඡා කරනකොට මේ උපසරු හැදලි කරේ මේ අපිට අපේ අත්හැරීම අපිට අවශ්‍යතාවයේ ඇති වෙනකම්ම අපිට මේකෙන් ගොඩ යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ මං හිතන්නේ මේ වර්තමාන තත්ත්වය මරණ සතිය එක සතිපට්ඨානෙම කොටසක් හැටියට. එතකොට මරණය ජීවිතයේ ස්වභාවය යථා ස්වභාවය කියන එක. එතකොට මරණයත් එක්ක මේකේ තවත් පැත්තක් තියෙනවා. ජරා ව්‍යාධි එනේ ජරා දිරිය ස්වභාවයට පත් වෙන එකම අපිට භයානක රෝගයක් ව්‍යාධියක් පහළ වෙනවා. ඒකට මේක අපි දකින්න ඕන. මේක එන්නේ හේතුඵල සංසතියක තනුව. ඒ වගේම මේක අපේ ශරීරයට ඇතුල් වෙලා ක්‍රියාත්මක වෙන්නේ හේතුඵල සංසතියක තනුව. ඒ වගේම මේක තමයි ස්වභාවය කියන්නේ. ඒවන් ධම්මෝ ඒවන් භාවි ඒවන් අනති තෝති කියලා. සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනාව යටතේ විස්තර කරන්නේ ඒක. ඒවන් ධම්මෝ ඒවන් භාවි ඒවන් අනති තෝති. මේක තමයි ධර්මතාවය. මේක තමයි ස්වභාවය. මේක අපිට ඉක්මවා යන්න බෑ කියන්නේ. එතකොට ඒ තුළින් අපිට මේ මරණ සතිය පදනම් කරගත්ත කායනුපස්සනාවට අදාළ කරගෙන මරණ සතිය පදනම් කරගත්ත සිහිනුවන නිරන්තරයෙන්ම වඩා ගන්න පුළුවන් නම් මේ මේ කාලයට විතරක් නෙවෙයි හැම දවසකටම ඒක අපිට වර්ධනය කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක මරණය සිදුවන මොහොත කවර අවස්ථාවද කියලා අපිට කියන්න බැහැ. නමුත් අපිට ඊට මූණ දීමට අවශ්‍ය කරන යම්කිසි මානසික ශක්තියක් ඒ සිහිය තුළින් ගොඩනගා ගන්න පුළුවන්.
අපේ ගුරුතුමාට පුල්සර්ට ඒකට යමක් එකතු කරන්න තියනවාද?
අපේ හඳුරන් වහන්සේගේ පිළිතුර බොහොම අංග සම්පූර්ණ පිළිතුරක්. මේ අපේ හඳුරු පැහැදිලි කළා වගේ මේ ප්‍රශ්නේ කවදත් අපිට තිබුණානේ. මේ ඉපදුනා නම් මේ ප්‍රශ්නේ තිබුණා. උපදින මොහොතේ සිටම තිබුණු ප්‍රශ්නයක් තමයි මේ මරණය කියන සංසිද්ධිය. ඉතින් දැන් මේක වැඩි උග්‍රව දැනෙන්න පටන් ගන්න තියෙනවා. උග්‍රව අපිට හිතන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක අපි හිතපු නැති එකයි කලින් උනේ. මේ ප්‍රශ්නේ තිබුණා අපි හිතුවේ නැහැ. දැන් ඉතින් හිතන්න තියෙන දේවල් අතර මරණයත් එකක් නේ, ලෙඩ වෙන එකත් එකක් නේ කියන කාරණේ ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් මේ එක දෙයක් තමයි එහෙමනම් අපෙන් වෙන්න තියෙන යුතුයකම් මොනවක් තියෙනවද අනිත් අයට, ඒව පුළුවන් තරම් හොඳින් සම්පූර්ණ කරන්න පුළුවන්. මොකද අපි කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහනේ. ඉතින් ඒ නිසා මේ අපි දෙන්න යමක් තියෙනවා නම්, කියන්න යමක් තියෙනවා නම්, කරන්න යමක් තියෙනවා නම් ඒක පුළුවන් උපරිම විදිහට අපෙන් විය යුතු දේ වගකීම සහ යුතුයකම ඉටු කරන්න උත්සාහ ගන්න. ඒතර කොයි වෙලේ හරි අපිට යන්න වුණොත් අපින් මේ වෙන්න තියෙන දෙයක් උනේ නැහනේ. අපේ යුතුයකම් අපි පැහැරහැරියනේ, වගකීම් පැහැරහැරියනේ කියන පසුතැවිල්ලෙන් තොරව අපිට යන්න පුළුවන් වෙයි. ඒ අනිත් අයට. ඊළඟට අපින් අපට වෙන්න තියෙන යුතුයකමක් වගකීමක් තියෙනවා නම් මේ අපි හඳුනනවාන්සේ දේශනා කරවකේ මේ ජීවිතය අවබෝධ කරගන්න එක, ඒ වගේම හිත සැහැල්ලු කරගන්න එක. දැන් මේ වගේ අපෙන් අපට වෙන්න තියෙන වගකීම ගැනත් අපි ඒකටත් කාලය දෙන්න ඕනේ. මොකද කොයි වෙලේ යන්න වේද දන්නේ. දැන් එහෙම අපෙන් අනිත්‍යයටයි අපෙන් අපටයි වෙන්න තියෙන යුතුයකම් වලට අපි ප්‍රමුඛස්ථානය දීලා මේක තමයි දහමේ මට හිතෙන විදිහට අප්‍රමාද කියලා කියන්නේ. මේ අප්‍රමාදය අපි නෑ මේ මට වෙලාව තියෙනවා කියලා හිතුවොත් එහෙම හිතන ජීවිතේ දැනටම මැරිලා ඉවරයි. ඒ ධම්මපදයේ අපි හඳුර ඒක පැහැදිලි කරයි. මේ ධම්මපදයේ කියනවා අපිට වෙලාව තියෙනවා කියලා හිතනවා නම් ඒ හිතන ජීවිතේ මැරුණා වගේ තමයි. දැනටම මැරිලා නෑ. මේ මොහොත තියෙනවා. මේ මොහොතේ කරන්න තියෙන එක කරන්න. එහෙමනම් එයා නොමැරුණා වගේ මරණයට බෑ එයාට ප්‍රශ්නයක් දෙන්න. ඉතින් මේ ඒ නිසා මේ මොහොත සතිමත් වෙන්න, මේ මොහොතේ කරන්න තියෙන දේ හරියට අඳුනගෙන ඒ දේ කරන්න තමන්ටත් අනිත් අයටත් වෙන්න තියෙන යුතුකම. එතකොට කවද කොතන කොයි විදිහටද මැරෙන්නේ කියන එක ලොකු ගැටලුවක් වෙන එකක් නෑ.
කැමති අපේ හාමුදුරන් වහන්සේට ආරාධනා කරන්නේ මේ ධම්මපදයේ ගාථාව අපිට පැහැදිලි කරලා දෙන්න මේ මොහොතේ.
මෙතන අප්‍රමාද වග්ගේ ගැනයි ඔබතුමා මම හිතන්නේ සඳහන් කරන්න ඇත්තේ.
එහෙමයි අපේ හාමුදුරන්.
අප්‍රමාදෝ අමත පදං, ප්‍රමාදෝ මච්චිනෝ පදං, අප්‍රමත්තා නමී යන්ති, ඒපමත්තා යථාමතා කියලා. ඒක අප්‍රමාදෝ අමත පදං. ඒකට අමූර්ත පදේ කියලා මෙතන අදහස් කරන්නේ නිවන, නිවීම. ඒ නිවීම සඳහා ප්‍රයෝගී වෙන්නේ අප්‍රමාදය. ඒතර අප්‍රමාදෝ අමත පදං, ප්‍රමාදෝ මච්චිනෝ පදං, අප්‍රමත්තා ප්‍රමාදෝ මච්චිනෝ පදං. ඒතකොට මාරයාගේ විශේෂයට අදාළ වෙන්නේ ප්‍රමාදය. ඒතකොට දැන් මේ මාරයා කියන එකත් අපි හුඟක් අය තේරුම් ගන්න ඕනේ. මේ අපේ අත්දැකීම් වලින් ඔබේ ඉන්න කිසියම් පුද්ගලයෙක් අධිකාරී බලයක් සහිත කෙනෙක් කියලා එතවසෙම සුත්ත නිපාති ප්‍රධාන සූත්‍රයට ගියාම මේ මායයත් අපේ සිතම තමයි. සිතේම තමයි මේ කෙලෙස් ටික ධර්ම ටික තියෙන්නේ. ඔක්කොම අර කාමාතේ පතමාසේන ආදි වශයෙන් විස්තර කරන ඒ මානසික දුර්වලතා ටික තමයි මායයා. එතකොට අපි සිහිය වැඩිම තුලින් කරන්නේ මේ අපේ සිත දිහා බලන්න. මේ කෙලෙස් ධර්ම හොඳට අඳුනගත්තට පස්සේ අර අප්‍රමාදීව කටයුතු කරනකොට අර මායයාගේ විශේෂයට අපි යන්නේ. අමාදෝ මච්චනෝපද අපමත්තා නමී යන්ති. එතකොට අප්‍රමාදී පුද්ගලයා මිය යන්නේ නැහැ. ඒ පමත්තා යථාමත. එතකොට දැන් මෙතන කියන්නේ අප්‍රමාදී සිත. අර අප්‍රමාදී පුද්ගලයා හරියට මලගිය කෙනෙක් වගේ. මේ කියන්නේ නොමල කෙනෙක් වගේ. ප්‍රමාද පුද්ගලයා හරියට මැරුණ කෙනෙක් වගේ කියන එකයි. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මේ අප්‍රමාදීව කටයුතු කරන එක. තවත් තැනක බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව ඉදිරිපත් කරපු එක වචනයක් තමයි කනෝ වේමා උපච්චග කියන එක. මේ මොහොත අත්හරින්න එපා කියන එක. මේ කනෝ මේමා උපච්චග මේ එළඹි මොහොත අත්හරින්න එපා කියන එක. එතන මේ සෑම තප්පරයකම මේ අප්‍රමාදීව වැඩ කරන් අප්‍රමාදීව මේ සිහිය දිනු කරන්න, ඒ කියන්නේ සති සම්පජඤ්ඤය, ඒ කියන්නේ ප්‍රඥාව, මේ කියන අවබෝධය දිනු කරගන්න ඒ මත ජීවත් වෙන්න කියන එක හැම මොහොතකදී. ඊළඟට උන්වහන්සේ මම හිතන්නේ මේ හැම තැනකම මේ උත්සාහය අප්‍රමාදී බව මුළු බුදුදහමේම නිරන්තරයෙන්ම අවධාරණය කරනවා. ඒතර උන්වහන්සේ පරිනිර්වාණ මොහොතේ පව අපිව දිරිමත් කරලා තියෙනවා. නැගි සිටින්න අනම එළඹ සිටි වීර්යයෙන් යුක්තව වැඩ කරන්න. මම හිතන්නේ ඒක තමයි මේ අප්‍රමාදී බව කියන එකෙන් මූලික වශයෙන් අදහස් කරන්නේ.
හොඳයි, බොහොම පිං සිද්ධ වෙනවා. මම හිතන්නේ අපි උත්සාහ කරොත් අපිට යමක් එකතු කරගන්න පුළුවන්. අප්‍රමාදීව කටයුතු කරගන්න, අපි ජීවිතේ වෙනස් කරගන්න. ඒ වගේම තමයි මගේ අත්දැකීම් ගැන කිව්වොත් මම දැනට පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරනවා. මේ දවස්වල මේ කාලයේ බොහොම වීසණය සහිත කාලයක් අපි දකිනවා. මරණ සහිත මරණ රෝහලට ගෙනෙන අවස්ථාවන් මුල් කාලේ අපි බොහොම භීතියට පත් වුණා. හැබැයි දැන් අපි වැඩේ උපරිමයෙන් වශයෙන් කරන්න උත්සාහ කරන අතර දකිනවා මරණය. හැබැයි දැන් මම හිතන්නේ ගෙදරට උදව් කරන ප්‍රමාණය, ළමයි ගැන හොයන බලන ප්‍රමාණය බොහොම වැඩි වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක වෙන්නේ නැති අපේ ජීවිතය ඇතිවන වෙනස කියලා මම හිතනවා. හොඳයි, බොහොම
මට ප්‍රශ්නයක් තියෙනවා. මේ මරණය කියන වචනය, මේ දැන් අපි මරණය කියන අදහස දෙන්නේ මේ ෆිසිකලි මැරුණා කියන හරි බ්‍රේන් ඩෙඩ් හරි මොන හරි ඒ වගේ එකක්නේ. නමුත් මේ ධර්මයේ දැන් ඔබ වහන්සේ කලින් පැහැදිලි කරා වගේ මට තේරෙන විදිහට නම් මේ මරණය කියන එක මේ දැන් මේ මොහොතේ තියෙන, මොකද සිතුවිලි වෙනස් වෙනවා, බ්‍රෙත් එක වෙනස් වෙන හැමදේම, ඒ කියන්නේ හැම වෙලාවකම අර වෙනස් වීමක් තියෙනවා. එතකොට ඇති වෙනවා නම් යමක් නැති වෙනවා කියන එක මරණය නේද? ඒ අර්ථෙන් ගත්තොත්.
ඔව්, දැන් ඒ ජරා හුඟක් විස්තර කරලා තියෙනවා සූත්‍ර දේශනාවලත් අටකතාවලත්. ඔය ජාති ජරා ව්‍යාධි මරණ කියන ටික තප්පරයක් තප්පරයක් පාසා සිද්ධ වෙනවා. ඒක සාධාරණ, ඒක හරි.
හොඳයි, අවසාන වශයෙන් අපි දැන් මම හිතන්නේ මේ කියන උනන්දු නිසා වැඩසටහන තියපු කාලයට අපි කලින් පොරොන්දුන කාලයට වැඩිය විනාඩි 10ක් විතර වැඩිපුරත් ගත කරලා තියෙනවා. අවසාන වශයෙන් යමක් එකතු කරන්න තියෙනවා නම් කවුරුද කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම මේකට සහභාගී වුණ විශේෂයෙන්ම ගෞරවණීය ස්වාමීන් වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය සහ අංශාධිපති අපේ උඩුආවර ආනන්ද ස්වාමීන් වහන්සේ, අපේ කල්යාණ මිත්‍රයා, ඒ වගේම තමයි නිලම්බ භාවනා මධ්‍යස්ථානයේ අපි හැමෝටම මාර්ගය පෙන්වන අපේ උපුල් නිශාන්ත ගමගේ අපේ ගුරුතුමා, ඔබ දෙදෙනාටම දෙදෙනා වහන්සේටම මේ අපේ පුණ්‍ය අනුමෝදනාව ඉදිරිපත් කරන්න කැමතියි. අපි නැවත හමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ නාබඩ කලින් කිව්වා වගේ ජූලි මාසේ 3 වෙනි සෙනසුරාදා 3:00 මම හිතන්නේ අපි වැඩසටහන අවසන් කරන්න ඔබගෙන් අවසරය ඉල්ලනවා. උපුල් සර්ට අවසන් වශයෙන් විනාඩියක් දෙකක් අරගෙන කිසියම් පණිවිඩයක් ඉදිරිපත් කරන්න පුළුවන්.
කල්‍යාණ මිත්‍ර වෛද්‍යතුමනි, ඔබතුමාට බොහොම පිං. මේ වැඩසටහන බොහොම ලස්සනට සමබරව ප්‍රාණවත්ව ප්‍රබෝධමත්ව මෙහෙයවීම ගැන සහ වගකීම බාර ගැනීම ගැන, ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේ මේ වහන්සේ බොහොම කාර්ය බහුලයි, වැඩ කටයුතු අධිකයි, වගකීම් අධිකයි, එහෙම තියෙද්දිත් අපේ මේ අහිංසක ආරාධනය බාර අරගෙන බොහොම නිහතමානීව වැඩම කරලා මේ මාතෘකාව ගැන අපේ සූත්‍ර දේශනාවලින් ඒ වගේම ඔබ වහන්සේගේ අත්දැකීම් වලින් දැනුමින් අපිව පොහොසත් කළා. අපිට තියෙන කාලය කෙටි, ඒ කෙටි කාලය ඇතුළේ මහා පළල් විෂයක් කතා කරන්න උනේ. නමුත් මම හිතනවා මේ සම්බන්ධුණු හැම දෙනාටම ආධ්‍යාත්මික පොහොසත් බවක් ඇති කරන්නට ඔබ වහන්සේගේ මේ දේශනා පැහැදිලි කිරීම, පිළිතුරු දීම ආධාර වුණා, උපකාර වුණා කියලා. කල්‍යාණ මිත්‍රවරුනි, අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව කොච්චර වටිනවද කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. මේ වගේ අවස්ථාවක් නැවත නැවත සමහර විට අපිට නොලැබෙන්නට පුළුවන් මේ ගමනේදී. මේ දහම අහන්න, දහමට කන් යොමු කරන්න, දහම ගැන සාකච්ඡා කරන්න, දහමත් එක්ක ජීවත් වෙන්න, දහම අත්දකින්න සහ දහමින් අපේ ප්‍රශ්න විසඳ ගන්නට. අපිට හිතෙනවා මේ දහම අවුරුදු 2600ක් තිබුණා. ඉතින් මේක ලොකු කාලයක් වගේ. හැබැයි මේ මනුස්ස ඉතිහාසයේ දහම නැති අඳුරු කාලේ අවුරුදු මිලියන ගාණක්, බිලියන ගාණක්, ට්‍රිලියන ගාණක්. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි, මේ ලැබිච්ච වටිනා අවස්ථාව මග අරින්නට එපා. මග ඇරියොත් ආය නොලැබෙන්නට කිලිවන්. ජීවිතයේ යුතුකම් වගකීම් ඉටු කරමින් සමාජයට, පවුලට, රටට, ලෝකයට වෙන්න තියෙන යුතුකම් වගකීම් ඉටු කරන ගමන්ම තමන්ටත් විය යුතු, තමන් අතින් විය යුතු බරපතල යුතුකමක් වගකීමක් තියෙන බව. එනම් හඬමින් උපන්න අපි, අද වෙනකල් හඬමින් ජීවත් වුණු අපි, නොහඬන කෙනෙක් විදිහට මැරෙන්න පුළුවන් නම් ඒක තමයි අපෙන් අපිට දෙන්න පුළුවන් ලොකුම ත්‍යාගයේ තිලිනය. අන්න ඒ සඳහා ටිකක් උනන්දු වෙන්න කියන කාරුණික ඉල්ලීම කරමින්, එහෙම උනන්දු වෙනවා නම් අපේ හාමුදුරුවන් වහන්සේ අපි ඕන වෙලාවක ලෑස්ති අපිට පුළුවන් උපකාරයක් කරන්න. ඒ පොරොන්දුවක් දෙමින් හැම දෙනාටම, මේ සම්බන්ධුණු හැම දෙනාටමත් බොහොම සී කල්පනාව තියෙන, නිරවුල් මනසක් තියෙන සුබ සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරනවා.
හැමෝටම තෙරුවන් සරණයි.